හොඳයි හැමදාම තේරුවන් සරණයි හැම දිනමත්ම අපි ඊටමම ගෞරවයෙන් අද දවසේදී පිළිගන්නවා සතියේ සිකුරාදා දිනයන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට සවන්ත සිසිලස ධම්ම ප්‍රචාරක සේවාව ඔස්සේ ඉතින් අද දවසේදීත් අපිට වාසනාව තිබෙනවා පූජ්‍යපාද උඩගබ්බල ඥානාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වන්න පැයක පමණ කාලයක් මම හිතන්නේ සාමාන්‍ය විදිහට උන්වහන්සේ අද දවසේදීත් අපට රතන සූත්‍රයේ අවසාන ගාථා කිහිපය අද කියලා දෙයි. ඒ අනුව අපි සති කිහිපයක් තිස්සේ පවත්වු රතන සූත්‍ර දේශනාව අවබෝධ කර ගැනීමට ඉන්නින් පැතු ඒ සාකච්ඡා මාලාවේ සමාර වෙනවා අද දවසේම. ඒ සාකච්ඡාව පැයකට අනුතු පසුව අපිට හැකියාව තියෙනවා තවදුරටත් පැයක කාලයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපෙන් ඉවත් වී උනාට පසුවත් සාකච්ඡාවක් පවත්වන්න මහජන කෝපුවේ සම්බන්ධ වෙනවා ජයන්ත මාත්‍යාව සම්බන්ධ වෙනවා අපිට හැකියාව තියෙනවා ඉන්නන්ට සාකච්ඡා පවත්වන්න. එහෙමනම් අද දවසේදී සම්බන්ධ වෙන මේ ලෝක පුරා විවිධ රටවලින් සම්බන්ධ වෙන සියලුම කල්‍යාණ මිත්‍රයන් වෙනුවෙනුත් අප මේ දේශනාව ප්‍රතිගත කරලා YouTube ඔස්සේ ප්‍රචාරය කරනවා සවන සිසු වෙබරි ඔස්සේ ප්‍රචාරය කරනවා. ඉතින් ඒ ඉදිරි කාලයකදී ශ්‍රවණය කරනවා සියලුම දෙනා වෙනුවෙන් මම පූජ්‍යපාද උඩගබ්බල ඥානාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමද නමස්කාර කර සිටිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙත ගෞරවයෙන් පිළිගැනීමෙන් ආරාධනා කරනවා අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වරු වරං යෝ වරදු වරහරු අනුත්තරෝ ධම්ම වරං අදේසයි දන්ති බුද්ධේ රතනං පනිතං ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. මදනාතම උතුම් සත්පත්‍රි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද සිකුරාදා දවසේ සිදු කරන ධර්ම සාකච්ඡාව සමග මම ඓතිහාසික අනුරාධපුර දෙනගරේ සිට තුමින් සමග එකතු වෙන්නේ. සෞභ්‍ය කටිවල අපි ධර්ම සාකච්ඡා වේදී සාකච්ඡා කරමින් සිටියේ රතන සූත්‍ර දේශනාව පිළිබඳව. මේ සතියේ මම බලාපොරොත්තු වෙනවා රතන සූත්‍ර දේශනාවේ අවසාන ගාථා කීපය දරුවත් සමාත්‍ය පළමුව සීපත් කළා වගේ ඉතිරි වෙලා තියෙන්නේ. එදාතා කීපය අද දින සාකච්ඡාවට භාජනය කරන්න. ඒ අනුව මම අදට සාකච්ඡාවට අපි යොදා ගන්න පළවෙනි ධාතාව ඒ කියන්නේ රතන සූත්‍රයේ හැටියට මම ඉඳන්නේ 13 වෙනි ධාතාව අද මේ සාකච්ඡා කරන්නේ. මම මේ ධාතාව මුලදී දේශනා කළා. දැන් මම මේ සරල අදහස පළමුව කියලා ඊළඟට එහි ගැඹුරු අර්ථ මොනවද කියන එක දෙවෙනි පියවරේදී පැහැදිලි කරන්නම්. වරු වරං වරදු වරාහරු එම පළවෙනි පාඩුවේ කියන වචන අතරම මේ වර කියන වචනෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. වරෝ සාමාන්‍ය ධාතු උතුම් වූ කියන එක වරන් වූ කියලා කියන්නේ උතුම් වූ නිවන දන්නා කියන ධාත වරන් වූ නු කියන එකෙන් පාලින අදහස් කරන්නේ ඤ දැන ගැනීම අර්ථය නිවන දන්න වරදු එනස් වරදිනකෙන් මම පටන් ගන්න තියෙන්නේ වරදු ද කියලා කියන්නේ දානේ දීම පරිත්‍යාගු. එහෙනම් උතුම්ම නිවන දුන්න වරහරු වර උතුම්ම නිවන ආහාර පිළිවෙලින් වෙන වැඩි කියන දහත ආහාර විදිය පාලින් කියන්නේ ගෙනෙනවා කියන එක. එතකොට වරෝ වරන්නේ වරදු වරහරු අනුත්තරෝ ධම්ම වරං අදේසයි අනුත්තරෝ අනුත්තරෝ තවත් එකකට දෙවනි නවර කියන දහතයි එතන අනුත්තර කියලා කියන්නේ අනුත්තරෝ වරං ධම්මං අදේසයි වරං උතුම්ම ධර්මය අදේසයි දේශනා කළ සීක අනුත්තරෝ ශ්‍රේෂ්ඨෝ උතුම්ම ධර්මයේ දේශනා කළ සීක ඉදම්ති බුද්ධේ රතනං පණිතං ඉදං අපි මේද බුද්ධේ රතනං බුද්ධ රත්නේ යටි පණිතං ශ්‍රේෂ්ඨ භාවයයි ඒ දේන සත්‍යේන සුවස්සී හෝතු මේ සත්‍ය කරණ කොටගෙන මේ සත්‍යානුභව බලෙන් සුවස්සී හෝතු සත්‍යේවා කියන සරල අර්ථය තමයි මතු පිට අර්ථය තමයි මම මේ පළමු තුන්වතුන්ට පැහැදිලි කළේ දැන් නැවත වරක් අපි ආපහු මේ ගාථාවට යන්නේ යටි යන් ගැඹුරක් තියනවා නම් ඒ කාරණේ තව ටිකක් අපි පැහැදිලි කරගන්න නිරවුල් කරගන්න දැන් මේ මුල් වචන හතර වරෝ වරන්නේ වරදෝ වරහරෝ එතකොට අටුවාවට අනුව මේ මුල් පද හතර පරියාය හතරකින් අටුවාව විස්තර කරලා තියෙනවා පරියාය කියලා අපි විතරම හතරකට විස්තර කරලා තියෙනවා දැන් වරෝ කියන වචනේ ගත්තාම මම ඉස්සෙල්ලා කිව්වා වරෝ කියලා කියන්නේ උතුම් වූ කියන එක උතුම් වූ ගුණයෙන් යුක්ත වූ කියන අදහසයි වරෝ කියලා කියන්නේ උතුම් වූ ගුණයෙන් යුක්ත වූ ඒක තමයි පළවෙනි ක්‍රමය මොකක්ද අනේ අපිත් නෙබඳු ගුණ ඇති අය වෙනවා නම් හොඳයි කියලා උසස් අදහස් ඇති අය විසින් ප්‍රාර්ථනා කරනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා වෙනත් උසස් ගුණ සම්පන්න පුද්ගලයන්ගේ ගුණ දැකලා අහලා අනේ අපි එබඳු උතුම් ගුණවලින් යුක්තය වෙනවා නම් ඉතත් එහෙම වෙන්න පුළුවන් නම් කියලා හිතනවා අනේ එබඳු ස්වරූපයේ කියන වරෝ කියලා ඊළඟට වරන් නියු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානේ ලැබු නිසා අවබෝධ කර නිසා උන්වහන්සේ උතුම්ම උතුම්ම කෙනා මොකද සර්වඥතා ඥානේ කියන්නේ සියල්ල දන්නා නුවණ සර්වඥ බව එතකොට වරන් නියු කියලා කියේදන අන්නේ උතුම් සර්වඥතා ඥානේ යුක්ත වූ තථාගතයන් වහන්සේ එනිසා විමුහංසේ උතුම් වන්නේ ඊළඟට වර දූ කියලා කියන්නේ උසස්ම අදිස්ථානයේ සම්පූර්ණ කිරීම වගේ උතුම් වූ කියන එක විමුහංසේ සම්බුද්ධත්වයේ සඳහා සම්පූර්ණ කළ අදිස්ථාන පාරමිතාව අදිස්ථාන පාරමිතාව එතකොට ඒ මම මේ විදිහට මතු සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා උන්වහන්සේ අදිස්ථානයක් ඇති කරගෙන ඒ සඳහා අවශ්‍ය බෝධිපාරක ධර්ම සම්පූර්ණ කළා ඒ සම්පූර්ණ කළ උන්වහන්සේ නිවන සාක්ෂාත් කරලා ඒ නිවන අන් අයට ඒ මග යන මග පෙන්වුවා ඒ මග දුන්නා ඒ නිසා කථාගතයන් වහන්සේ වරදෝ නම් හඳුන්වනවා. ඒ උතුම්ම නිවන ධානය කළා කියලා බලනවා. ඊළඟට නිවන වරහරෝ කියලා කියන්නේ උතුම් පෙර බුදුරජාණන් වහන්සේලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. නිවන් මඟ ලෝකේ තනාවරණය කළා. ඒ නිර්වාණ ගාමී ප්‍රතිපදාව මේ ලෝකේ නැවත අනාවරණය කළේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ උතුම් නිවන ගින වැඩි ලෝකයේ දායාද කළේ. ඒ නිසා වරහරෝ කියලා කියනවා. එතකොට ඔන්නෝ කියන ක්‍රම නිසා ඔය කියන පරයයෙන් අපට බුදුරජාණන් වහන්සේගේ උතුම් බව ශ්‍රේෂ්ඨ බව මේ පද හතරෙන් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පතම් ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ දවස සුමේද තාපක නමින් උපත ලැබලා බුදුරජාණන් වහන්සේ විසින් නියත විවරණ ලැබුවා මතු ලෝකේ ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවේ සුමේද තාපසතුමා කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ නම් අසත්‍යයක් නෙවෙයි. වහන්සේ දේශනා කළා මම මතු බුදු වෙනවා කියලා. එහෙනම් නිකම් බුදු වෙන්න බෑ. ඒ සඳහා අවශ්‍ය බෝධිකාරක ධර්ම තියෙනවා. ඒ මොනවද කියලා අර හත්මුක පරම්පරාවකින් Taman අයිති වෙන සියලු ධනය බුදුගේ මගේ ආචාරාදීන්ට දොරගන් දීලා වහන්සේ තාපස ප්‍රෝධ්‍යාරෙන් පැවිදි වෙලා කල්පනා කළා මොනවද මම සම්පූර්ණ කළ යුතු ධර්ම බුදු වීම සඳහා. උන්වහන්සේ පරමව දැක්කා දිගරංකෝ තදා දක්ින් පතමං දාන පාරමී. මාත ඉස්සල්ලාම කල්පනා වුණා මෙන්න මේ කියන දාන පාරමිතාවෙන් පටන් ගත්ත මේ දස පාරමිතා ධර්මයන් අතීත බුදුරු බුදු වීම සඳහා සම්පූර්ණ කළා. එහෙනම් මේ දස පාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතුයි කියලා. ඉතින් අනේතර මේ උන්වහන්සේ මේ බෝධිකාරක ධර්මයන් දස පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා මහතේ කියන්නේ සීලයෙන් ගුණයෙන් මේ ලෝකේ දේවාති දේවයි බ්‍රහ්මාති බ්‍රහ්මයි මේ ලෝකේ සියල්ලන්ට මේ දෙලින් උන්වහන්සේ ගුණයෙන් සීලයෙන් සතාගත ප්‍රයාණන් වහන්සේ සත්‍යයට පත් වෙනවා. එතකොට ඒ වරෝධ නැති යන එක එහෙමනම් උන්වහන්සේගේ ගුණය ගැන සීලය ගැන මෙනෙහි කරන අනිත් අයට අනිත් අපිට ඔබගේ ගුණ අපේ ජීවිත තුළ හදා ගන්න පුළුවන් වෙන හැඟීම වරෝ. එතකොට වරන් යෝගලා කියර සියල්ල දන්නා වූ නුවණින් උන්වහන්සේ විස්තරයි. එතකොට වර දෝෂලා කියේ ඒ උතුම් ධර්මයේ උතුම් නිවන වහන්සේ දානය කළා. වහන්සේ මේ තවකින්පත් පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලයේදී දාන පාරමිතාව සම්පූර්ණ කළා. ත්‍යාගයේ පරිත්‍යාගයේ සම්පූර්ණ කළා. ඒක තමයි එතන වරදෝ කියලා කියන්නේ. ඉතින් මේ ආහාර කියලා කියේ අනුත්තරෝ මේ අනුත්තරෝ නිවන වහන්සේ ඒ අතීත බුදුවරුන් වෙතින් වහන්සේලා මේ ලෝකයේද දෙන්නේ ආර්ය මාර්ගය ගෙන වැඩියා ඒක ලෝකයේ උන්වහන්සේ දේශනා කළා. එතකොට අන්නේ උතුම් ධර්මයේ තමයි අනුත්තරෝ ධම්ම වරං. ඒ ධර්මය අනුත්තරයි. අනුත්තරයි ඒ ධර්මය. අනුත්තර කියන වචنين අදහස් කරන්නේ මේ අවක් එකකට දෙවෙනි නෑ කියන අදහස. අනුත්තර කියලා කියනවා. එතකොට එනමනම් අනුත්තරෝ ධම්ම වරං අධේසයි. ඒ උතුම් ධර්මයේ දේශනා කළා. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික තමයි මේ ගාථාවේදී අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඊළඟට සතියේ බුදුරජාණන් වහන්සේලා එනත්නම් මේ වෙනත් ශ්‍රාවකයන් වගේ නිවන් අවබෝධ කරගන්න කැමති අය බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ තියෙන ගුණ ස්වාකාතාදී ගුණ වලින් යුක්ත උතුම් ධර්ම දේශනා කළා. කියන කාරණය තමයි අනුත්තර වූ ධම්ම වරන් අධේසයි කියලා කියන්නේ. අනුත්තර වූ උතුම් ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කලේ තථාගත බුදුරජාණන් වහන්සේ යනනම් ඒ උතුම් වූ බුද්ධානුභාව බලයෙන් ඔබට යහපතක් වේවා. කියන සත්‍යක්‍රියාව තමයි මේ ධාතාවෙන් අපට පැහැදිලි කරගන්න තියෙන තේරුම. හොඳයි.
සාදු සාදු සයන්ස. හොඳයි. කලින් මෙතනින් ගෞතම සයන්ස අධිරේ පැහැදිලි කර දුන් ඒ 13 වෙනි ධාතාවේ රතන සූත්‍රයේ සම්බන්ධ කරගෙන අපිට පුළුවන් සාකච්ඡාවකට එන්න. ඔබට මේ පැහැදිලි කිරීමෙන් අතු කිසියම් ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න එන්න පුළුවන්.
විශේෂයෙන්ම අහන්න කියලා එතන ප්‍රශ්නයක් කුලිනේ අවහන්සේ කොහොමදින් විස්තර කරපු නිසා නමුත් තවත් කල්යම් මිත්‍රයන් කැටි යම් යම් ප්‍රශ්න ඒ නිසා ඔවුන්ගේ මුදල්වත් මහත්ම කෙරුවන් තමයි.
එහෙමනම් ඊළඟ ගාථා රත්නයේ තමයි 14 වෙනි ගාථාව ඊමං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත කිසිපා ආපයසුසේ බවත්මි ඒකීන බීජා අවිවූරිත්තංගා නිබ්බන්ති දීරා යථායං පදීපෝ ගංති සංගේ රතනං පන්තං ඒතේන තත්තේන සුවත්තියෝතු. එතකොට දැන් මේ ගාථාවේ සලමං අර වගේම පදින් පදේ තියෙන සරල අර්ථය ඉස්සෙල්ලා කියලා ගින්නම් ඊනම් පුරාණම් නවන් නත්ති සම්බවං. එතකොට ඊනම් පුරාණම් කියලා කිව්වේ පුරාණ කර්ම ක්ෂය කළා කියන එක. ඊන කියලා කියන්නේ ක්ෂය කළ නැති කරන පුරාණ කර්ම ක්ෂය කළ. නවන් නත්ති සම්බවං. නවන් කියන්නේ අලුත් කර්ම. අලුත් උපතකට ප්‍රතිසංගියකට උපකාර වන ඒ සම්භවයේද නැවත පුනර්භවයේද අවශ්‍ය කරන කර්ම නැති නැතිකල. එතකොට අතීත කර්ම සහ අනාගත උපතකට අවශ්‍ය කරන කර්ම නැතිකල හේතල. විරක්ත චිත්ත ආයතිකේ භවස්මින් ආයතිකේ භවස්මින් කියලා කියන්නේ ආයතික කියලා කියන්නේ නැවත කියන එකයි. නැවත භවයක මේ විරක්ත චිත්ත නොවන චිත්ත කියන්නේ නැවත උපදක් පිළිවෙල චිත්තක් නැති විරක්ත චිත්ත. ඒ වීම දීජා අවිරූණි විස්සංග. එතකොට මේ කියලා කියන්නේ ඒ රාතන් වහන්සේ. ඒ රාතන් වහන්සේලා ඊන දීජා එකන්නේ මේ හේතල මේ විඥානයේ නැති දීජය. ඒ කියන්නේ නැවත පැලවීමට හටගන්න අවශ්‍ය දීජ ශක්තිය නැති කලසේ ඊන දීජා. පොතේ රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා හේතල මේ විඥානයේ ඊටපස්සේ කියන අවිරෝහි විස්සන්ද අවිරෝහි විරෝධී කියන්නේ වැඩෙනවා කියන එක. අවිරෝධී කියලා කියන්නේ ඒක පොතේ නම් නොවැඩෙන. අවිරි විචන්ද මේ විමාන භාවයේ ආසාවක් නැති කියන දා ඡන්ද කියන්නේ කැමැත්තෙන් නැවත ගැනීම ඔබට භවයේට සුමර භවයේට ආසාවක් කැමැත්තක් නැති අවිරි විචන්ද ඊළඟට නිබ්බන් සිති වීරා යථා යම්පදීකෝ වීරා කියලා කියන්නේ මෙතන සාමාන්‍ය වීර කියලා කියන ධෛර්ය සම්පන්න කෙනෙක්. හදකට කියන වීරා කියලා කියන්නේ රහතන් වහන්සේලා වීරා. යථා යම්පදීකෝ යථා අයං පදීකෝ මේ පහනෙන් කියන එක යථා අයං පදීකෝ මේ පහනෙන් නිබ්බන්ති නිබ්බන්ති නිවිදියාවිය පහල මෙවුනා මේ මොනවා කියලා නිවිදියාවිය නිබ්බන්ති දීරායක ඉදන්ති සංවේ රතනම් පනිතම් කෙරතිව වගේ ඉදන් අපි මේද සංවේ රතන සංගරත්නයේ යටි සමීතං ශේෂ්ඨ භාවය හේතේන සත්‍යය දුවත්වෝද මේ සත්‍යයක් යාම භව බලෙන් ඔබට එකක් වේවා කියන අදාහත තමයි මේ සාමාන්‍යයෙන් පදයෙන් පදේ ගත්තාම මේ ධාතහරක් මේ කියන තේරුම. ඒකෝර අපි සාමාන්‍යයෙන් තව ටිකක් මේක විග්‍රහය කරලා බලමු. ඒකට මුලතම අපි හම් වෙනවා කීරන් පුරාණන් කියන. ඒ කියන්නේ කවුරු හරි කෙනෙකුට ගෙවිගිය පැරණි කර්ම තියනවා නම් ඒ අදාහත යොදන්න. එතකොට සංහාව දුරු නොකළ සියලු දෙනා මරණින් මතු මේ නැවත උපදින හේතුව සංහාව නැති ජලය සහ මුලින්ම දෙවි හිල්ල නැති නිසා ඒ නිසා පැරණි කුසලාකුසල කර්ම දෙවි හිල්ල නැහැ කියලා නැහැ ඒ නිසා නැවත නැවත මේ උත්පත්ති ලැබෙනවා. එතකොට යම් කෙනෙක් අරහත් මාර්ගයටපත් වුණොත් ඥානසේලා ඒ අරහත් මාර්ගයේ නැති ගින්නේ ඒ සංහාව නැති ජලයේ සහ මුලින්ම ගියන වාද ඇති කරලා දාන නැවත මතු විපාක දීමට ශක්තිය ඇති පරිණි කර්ම සියල්ලම දියලා දාන. එතකොට දෙවලා දාන. හේ කරලා දාන. හරියට මේ ගින්නෙන් පිටුනේ දවුණු බීජය නැවත අටගංක පැලවීමට ශක්තියක් නැතුවා වගේ ඒ පැහැදිලි උදාරවදන කරුණු සියල්ලම උන්වහන්සේලා ශේ කරලා දානවා මොකන්ද අරහත් මාර්ග ඥානය නැමැති ඉන්නේ. ඒකයි මෙතන ශ්‍රීලං සුභානන් කියලා කියන්නේ. පරිණත කර්ම සියල්ල ශේ කළා. ඊළඟට නවම් නැති සම්භවම් අලුත් කර්ම හට ගැනීමකුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සහත් භාවයේදපත් වූ ආර්යයන් වහන්සේලා සමාපත්තියට සමවදි ධර්ම දේශනා කරනවා දහම් පහනවා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාට වන්දනා වාන කරනවා ධම් දෙනවා. නමුත් මේ සංහාව පහාණය කරන වහන්සේලාද මේ කායික වාචික මානසික සියලු ක්‍රියාව ඒ කිසිවකින් මතු විපාක දීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ කර්ම විපාක බවට සිද්ධවත්පත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වහන්සේලා මේ සියල්ල අර හට ගැනීමට කියන ඒ කියන්නේ දහස් මුල් සමග උදුරලා දැම්මහම මුල් සමග උදුරලා දැම්මහම නැවත ඒ ගහේ හට ගැනීමේ ශක්තියක් නැහැ. අන්න ඒ වගේ වහන්සේලා මේ සංහාව නැමැති ගහ මුලින්ම හකලා බිම දාලා ඒ නිසා නැවත ආපහු හට ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ නවම් නැති සම්භව අය අලුතෙන් කර්ම හට ගැනීමක් නැහැ කියන එකයි. ඊළඟට කියනවා ආයතිකේ විරත් චිත්ත ආයතිකේ භවක්. ආයතිකේ භවකින් විරත් චිත්තය කියන්නේ යම් කෙනෙකුට ඒ කියන්නේ රහතන් වහන්සේලාට අනාගත භවයේදී ඊළඟ භවයක් නැවත භවයක් පිළිබඳ ඇලුණු සිතක් ඇත්තේ නැහැ. එතකොට දැන් මුලින් කියපු භාවනා දෙකෙන්ම ඒ කියන්නේ කීණං පුරාණං ඊට පස්සේ නවම් නැති සම්පවම් මේ දෙක නැති වෙනවා. දැන් අපිට කියනවා මේ කර්ම භවයේ
කර්ම භවයේ පිළිබඳව. ඒ අපිට මෙතෙන්දී කියන්නේ වෙන්නේ අත්ව කියන උත්පත්ති භවයේ පිළිබඳව. කර්ම භව උත්පත්ති භව කියලා ආකාර දෙකක් ගන්නවා. දැන් මේ මේකෙන් කියන්නේ උත්පත්ති භවයේ පුනර භවයේ. එතකොට උන්වහන්සේලා දී සිටේ මේ මේ පරිනිර්වාණයෙන් පසු මරණයෙන් පසු මේ නැවත ඉපදීමක් පිළිබඳව කිසිම අල්මක් රාගයක් සංහාවක් සිටින නැහැ. ඒකයි විරක්ත පිටා. ඒ උපදීමේ කැමැත්ත ආසාවට හමුලෙත් දුර වෙනවා. සාහනේ වෙලා. එතකොට මේ ඒ කීන බීජ අවිරුන් විච්ඡන්ද කීන බීජ කියලා කියන්නේ දෙවිගේ ප්‍රතිසන්දි විඥානය කියන එකයි. කීන බීජ. කීන බීජ. බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරනවා සම්මං කෙත්තං විඥානං බීජ සංහා කිනේ හෝ කියලා. කර්මයේ කියන එක කෙතක් විඥානයේ බීජේ සංහව ගැලේ. මේක තමයි මේ බීජේ හටගන්නේ. එහෙනම් උන්වහන්සේලා සාතන් වහන්සේලා මේ සියල්ල මේ සියල්ල මේ අත ගැනීමකට තියෙන පහළ වීමට ඉපදීමට නැවත රටක් වීමට ඇති මේ සියල්ලම වාන්දේලා මේ ක්ෂේකල්ලා දුන්නු. අනේකන්න දෙකේ කීන බීජා කිය. ඊළඟට මේ කීන බීජා අවිරුණි ඡන්දා. අවිරුණි ඡන්දා කියලා කියනකොට පුනර්භවයේ පිළිබඳ මේ ඡන්දය කැනත්ත නෑ කියන එක නේද? තුනක් බව කියලා කියන්නේ අපේ විනතර උත්පත්ති භවයේ තුනක් බව කියලා කියන්නේ නේද? තුන පුනා ලබන භවයේ තුනක් භවයේ කියලා කියන්නේ. නැවත නැවත ලබනවා කියන්නේ.
හලෝ.
එතකොට මේ නැවත නැවත ඉපදීම කියලා කියන්නේ සංසාරේ වැඩි වීම. සංසාරේ වෘද්ධිය විරුද්ධ කියන්නේ. වෘද්ධිය කියන්නේ සංසාරේ වර්ධනය වෙනවා කියන එකයි. එතකොට අන්නේ මේ පුනර්භව නැමැති නිරෝධිය පිළිබඳ ඡන්දයක් නැත්තම් ස්වාමීලා තුළ කැළඹ නැහැ. අනේ නිසා කියනවා ඒ කීන බීජා පුරුවිරි ඡන්ද. එළවද නිබ්බන්ති දීරා යථා යම්පදීකෝ. දැන් රතන සූත්‍ර අනුවාවේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව කරන ස්ථානයේදී පිළිදේවතාවුන්ට පුද පූජා පිණිස පහන් දල්වලා තිබුණා. එතකොට මේක පහනක් නෙවී ගියා. බුදුරජාණන් වහන්සේ ඒ පහන දෙන්නමින් රාතන් වහන්සේලාගේ ස්වභාවය එන්නේ මේ පහනේ ස්වභාවය වගේ කියලා නැන්දි පැහැදිලි කළා. ඒකයි කිව්වේ මේ නිබ්බං සිදිරා යථා යම් පදීකෝ අයම් පදීකෝ යථා මේ පහන යම් තේද නිවී ගියේ. මේ පහන යම් තේද නිවී ගියේ. මේ විදිහටම සාතන් වහන්සේලා මේ නිවිගිය දැන් පහන් දැල්ල නිවිගිය විදිහට ඒක උතුරද දකුණද එහෙම නැත්නම් මොන දිශාවකටද ගියා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක ගිය දිශාවක් ඇත්තේ නැහැ. සිදුවලා තියෙන්නේ මේ පහන් කැටිය මත තිබුණු තෙල් පිර මේ කියන පහන් පිළුව ඒ කියන අවහංගීමෙන් මේ පහර එළියා අනේ වාගේ සාතන් වහන්සේලාගේ විඥානය ඇතිවීමට අදාළ හේතු නැතිවීමෙන් නිරුද්ධ වීම නිසා වහන්සේලා එළියා කියන කාරණය මෙතන නිබ්බම් කියන මේ වචනේ පැහැදිලි කරේ. එතකොට මෙන්න මේ කියන ඒ රාතන් වහන්සේලාගේ ස්වභාවය වහන්සේලා මේ පරිණිරවාණයට පත්වීම ඒ දතිය ඒ ස්වභාවයේ තිබුණ තියෙන කාරණේ තමයි. එතකොට මෙන්න මේ 14 වෙනි ගාථාවෙන් අපට පැහැදිලි කරන්නේ ඒත් එක්කම මම ඉති අනිත් අද අපි කතා කරපු දේශනාවේ මේ පැහැදිලි කිරීම අවසන් කරන්න අපේක්ෂා කරන එක මම මේ සමගම ඉතුරු දාන තුනම තමයි සමානයි. නමුත් මම එක දාතාවක් අපිට තේරෙනවා. ගත්තාම අනිත් දාත දෙක ඒ වගේමයි. ඒ නිසා ඒකේ මේ පැහැදිලි කිරීමක් කරලා නම් ඉන්නම්. ඔව් මට පොඩි වෙලාවක් තියෙන නිසා දැන් ඊළඟට ගාථා තුනම මේ දේශනා කරන්න අවසාන ගාථා තුන යම් දූතානි සමාගතානි සුම්මානි වායා නිරං පරිච්චි සාගතං දීව මනුස්ස පූජිතං උච්චං නමස්සාම සුවත්තියෝතු යම් දූතානි සමාගතානි සුම්මානි වායා ගොරං කලිස්සී සතාවතං දේව මනුස්ස පූජිතං අම්මං නමස්සාම සුවක්ඛියෝතු යානීද භූතානි සමාගතානි සුම්මානි වායානි ගොරං කලිස්සී සතාවතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවක්ඛියෝතු සදා අපිට මේ රතන සූත්‍ර දේශනාවේ මුලදීමත් මේ සමාන පාඩ කියන ධාතාවක් අපට හම්බුණා. ඒකෝර දැන් මේකේ අදහස මොකක්ද? යානීද භූතානි සමාගතානි. එතකොට ඉද සමාගතානි මෙහි රැක්කු කෙනෙක් නේද? يعني මේ දැන උත්සාහයේ සමාගතානි රැක්ුණා වූ බුම්මානි වායා නිව අංකවිච්චේ බුම්මානි කියන්නේ භූමිය ඇතුළු කොට ඇත්තා වූ යම් භූත කෙනෙක් වෙනවද ඒ කියන්නේ. ඊට පස්සේ අන්තරික්ෂයේ ආකාශයේ ඇතුළු කොට ඇත්තා වූ යම් භූත කෙනෙක් එයිද ඒ සියලු මොඩලා. මොකද අන්තරික්ෂ කියලා කියන්නේ අහකට අන්තරික්ෂය. ආහත අන්තරික්ෂ. එතකොට බුම්මා නිවාය නිවාන්තරික්ෂ. එතකොට මේ අතවාදීන් රතන සූත්‍ර අටුවාවේ පැහැදිලි කරනවා මේ අවසාන ගාථා මේ වෙන මේ සත්‍යදේවේන්ද්‍රය මේ සියලු දිව්‍ය කිරිච්චිත මේ සමග මේ බුදුරජාණන් වහන්සේ ඊළඟට ධර්ම රත්නය සංඝ රත්නය වැඩිම සංකේතවත් කරමින් සත්‍යදේවේන්ද්‍රයන් මේ ගාථා තුන දේශනා කළා කියලා. එනිසා තමයි දේව මනුෂ්‍ය පූජිතා. දේව මිනිසුන් විසින් පූජා කරන ලද කෙනෙක්. දේව මනුෂ්‍ය පූජිතා. සුදන ලද දේව මිනිසුන් විසින්. එතකොට සුදුරජානන් වහන්සේට අපි ආමිතෙන් නේද? මල්ගඳ විලවුන් ආදී ආදී දේවල් වලින් ඔවගේම ධර්මාව ධර්ම ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති පූජාවෙන් සුදුරජානන් වහන්සේ පූජා කරනවා. දේව මිනිසුන් එදැයි දේව මනුස්ස මේ පූජිතං දේව මිනිසුන් විසින් පුදන ලද සතාගතං දේව මනුස්ස පූජිත සතාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මම දන්නේ අපේ සීතපිටකේ පුරාවතම බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ ඇඳින්නීම සඳහා විවිධ වචන භාවිතා කරලා තියෙනවා. ඒ අතර ඉතාම වැඩි වශයෙන්ම භාවිතා කරලා තියෙන වචනේ තමයි සත්‍යගත කියනවා කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සත්‍යගත නමින් හඳුන්වන්න මේ හේතු මොනවද කියන කාරණය මේ දීගණිකායේ ධර්මජාල සූත්‍ර අටුවාවේ පැහැදිලි කරලා තියෙනවා. එතනට පස්වෙනාවක මේ ඒ කාරණා පිළිබඳව ධර්මජාල සූත්‍ර අටුවාවෙන් මේ සත්‍යගත කියන වචනේට හේතු මොනවද කියන කාරණය දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දේව මනුස්ස පූජිතන් තථාගතයන් දේව මිනිසුන් විසින් මේ පූජා කරන ලද තථාගතයන් වහන්සේට එතකොට බුද්ධං නමස්සාම සුවක්ඛියෝතු ඒ බුදුරජාණන් වහන්සේ නමස්සාම අපි නම දිමු කියන එකයි. ඒ නමස්සාම පාවේවි නම සති නමස්සන්ති නමස්සති නමස්සත නමස්සාමි නමස්සාම කියන්නේ මය නමස්සාම අපි නමස්කාර කරමු එනවා ඒ දෙව මිනිසුන් විසින් සිදු කරන සභාවක බුදුරජාණන් වහන්සේ අපි නමස්කාර කරමු එන් සුවක් වූ මේ අපට මේ සෙත් වේවා කියන අදහස. එතකොට අනිත් එකක් තියෙන අනිත්‍යතාවල ඒ කියන අදහසමයි එතකොට ගන්න තියෙන්නේ. එතකොට එතන කියන ධම්මං නමස්සාම මේ ධර්මයට නමස්කාර කරමු, සංඝං නමස්සාම සංඝයාට නමස්කාර කරමු කියන මේ තේමයි එතකොට වේදාභාවේදී පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට අපි මෙතෙක් මේ පැහැදිලි කළේ සතර සූත්‍ර දේශනාවේ සාමාන්‍යයෙන් අපි මුල සිට අපතම මේ සූත්‍ර දේශනාවේ සාමාන්‍ය කරලා අර්ථේ සාහි ගැඹුරු මේ අදහස තේරුම් ගන්නට අවශ්‍ය කරන කාරණා. එතකොට අපි දැන් මුලදීම සිහිපත් කළා සතර සූත්‍රයේ මේ අඩංගුනේ විතරක්නේ බබරක්නේ සංගරක්නේ අපිට මේ ලෝකයේ තියෙන වටිනාම රත්නේ කියන්නේ බෞද්ධ මෙදනාම පිළිගන්නවා මේ ජන්ති දිත්තේ රතනක් අපිට තියෙන වටිනාම රත්නේ තමයි විදරත්නේ කියන්නේ. මේකෙන් ගන්නවා මේ මේ සුත්‍රදේශනා අවසාන කරන අවස්ථාවේදී මෙන්න මේ කාරණය ඉදපත් කළා. මම මේ කාරණා අවසන් කරන්න මේ බිම්බිසාර රජතුමා මගදී රජගහන වල අද නුවර කරගෙන රජකම් කළා. එතකොට කුක්කුසාති කියන රජතුමා සක්කලාවේ රජකම් කළ රජතුමා. සක්කලාවේ ඉඳලා රජගහන වලට ගෙලින් දේනවා. ගෙලනවා. මේ ඒ එන වෙනදන් මේ සුසුවාගේ රජ කුමාරයා එතුමාගේ දැහැමි ගම පිළිබඳ දුනිසාර රජු දැනගත්තා. දැනගෙන මේ සුසුවාගේ රජු පරිගහනෝර වෙනදාම තේන මේ වෙනදන් දුනිසාර රජු කුමාරයා එතුමාගේ ගුණ යාපත්තන් ගැන දැනගත්ත. දැනගෙන දිනේනාම අදෘෂ්ට කෙනෙක්ින් බවට පත් වෙන එක මොදුක මිතුරන් බවට පත් කරගත්තා. කාලයක් යනකොට කුසුදාගේ රජතුමා බිම්බිසාර රජුගේ වටිනා වස්ත්‍රය මේ ගෙඩුමින් අත මේ පරිත්‍යාග කිනක එවුවා. ඉතින් බිම්බිසාර රජතුමා කල්පනා කළා කුසුදාගේ රජතුමාට තමන් යවන වටිනා පරිත්‍යාගයේ මොකක්ද? මත මාගේ වටිනාම පරිත්‍යාගය මොකක්ද? මේ රන්දිදියාදී අවිඥානික රත්නවලට වඩා අවිඥානික රත්නයි උතුම්. ඒ වගේම තමයි මේ ඇත්ත ආදී රත්නවලට වඩා මනුෂ්‍ය රත්නේ වටිනා. බුද්ධයා රත්න කල්පනා කරනවා. මේ මනුෂ්‍ය රත්නේ නෙති වඩා වටිනවා මේ සුවන් මාර්ගයේ සිට අරහත් මාර්ගයේ දක්වා ගමන් කරපු අපේක විදිරෙන් මට දුනා. ඒ අතරින් සහස්භාවයේදපත් අරහත් ඵලයේදපත් සිටි රහතන් වහන්සේ වදාම ඒකයි. ඒ ශ්‍රාවක රත්නයේත් වඩා බුද්ධ රත්නයේ ඒ ඉති රුවන බුද්ධ රත්නය අම්මා සම්බුදුරජාණන් වහන්සේ මයි මේ ලෝකේ වටිනාම රත්න. එහෙම කල්පනා කළා බිම්බිසාර රජතුමා සම් පත්‍රයක් අරගෙන සම් පතක් අරගෙන ඒකේ බෝසත් පිරිත ලියවලා බුදුගණ ලියවලා එතන කියනවා යම් කිංචි විස්සම් ඉදවා හුරංවා කියන අපි මුලින් සාකච්ඡා කළ සතන සූත්‍ර දේශනාවේ අතුලත් ආපාදමනේ කියන. ඊළඟට දහම් ගුණ එතුමා ලියනවා යම් බුද්ධ කෙස්සෝ පරිවන්නේ වී සුතින් සමාධි මානං පරිසඤ්ඤමාහු. එදාට රත්නයක් අත මුලදී පැහැදිලි කළා. ඊට අනුරූප එතුමා සංඝරත්නය ඇති මහානුභාව සම්පන්න ගුණ කවිස්තරය ලියනවා යේ සුද්ධලාත්ත සසංත කප්පා. මේ දහම් ලිපිය ආකාරයෙන් රැස් කරලා පිළියෙල කරලා සුසුනාත රජුවන්ට පරිත්‍යාග තුනක. ඉතින් එතුමා මේ ලිපිය කියවන මේ ලිපිය කියවලා අවසානයේදී එතුමා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රජසභාවක් කරලා සිවුරු අඳගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පරිදි භාවයට පත් වෙනවා. එහෙම පරිදි වෙලා එතුමා තක්ෂිලාවේ ඉඳලා යුදුන් 192ක් දුර ගියාගෙන පා ගමනින්ම රජගහනුවරට වැඩම කළා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒදි දැනගත්තා වහන්සේ දවස්නුවර වැඩ ඉන්නේ කියලා. රජගහනුවර ඉඳලා මේ වහන්සේ යුදුන් 45ක් නැවත ගමන් කොට බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. මොබල් කලට දිස්සන් දැන් මේ දෙනා පතන් දෙකින් ඉන්නවා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ සාකච්ඡා කරන උන්වහන්සේගේ දේශනා කර මේ සූත්‍ර දේශනාව ධාතු ගන්න සූත්‍රය අපට කියවල තේරුම් ගන්න පුළුවන් දෙන්නේ විදිකා රජතුමා කල්පනා කළේ තමන්ගේ අදෘෂ්ට මිත්‍රයාට දෙන්න තියෙන වටිනාම රත්නේ වෙන කිසිවක් නෙවෙයි මේ භෞතික දේනෙයි දෙන්න තියෙන වටිනාම රත්නේ තමයි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, ඒ මහා සංඝ රත්නේ තුන තමයි ඉස්මා කියලාදී කියන තමයි තමා සංස්කෘතිය භාවයට පත් වෙන්නේ. ඒක මෙන්න මේ කාරණා ටිකම සීපස්සලේ රතන සූත්‍ර දේශනාවේ අපි සාකච්ඡා කළ ධර්ම කාරණා අද අවසන් කරන විට ඒ කාරණේ තමයි සිහිපත් කරමින් සාම වටිනා සූත්‍ර දේශනාවක් අපි මේ දින කීපය තුළ සාකච්ඡා කළේ ඉගෙන ගන්න විදිහ තමයි සිහිපත් කරන හැමදාම සිදු වන කරන්නේ.
සාදු 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 සයිමාස උපවාසයේ පසුගිය සති කීපේ පුරාම අපට මේ රතන සූත්‍ර දේශනාවේ වචනයක් වචනයක් වාසා ඉතාමත්ම ගැඹුරින් පූර්ණ වශයෙන්ම අර්ථය පැහැදිලි කරමින් දුන්නසනාස මම හිතන්නේ නැහැ කොතනකවත් ඒ ආකාරයේ රතන සූත්‍ර දේශනාවේ පැහැදිලි කිරීමක් මෙතෙක් අසීදු තියෙනවා කියලා මට හම්බෙලා නැහැ ඒ වගේ දෙයක්. ඉතින් මේ නිසා මේක මා ඉතාම වටිනා උතුම් ධර්ම දානයක් වෙනවා ගෞරවනීය ස්වාමීනි. අපි මේ ඒ හේතු නිසාම මේ දේශනාවල් යුට ටියුබ් අඩවියට එකතු කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා දිනෙන් දින විශාල ප්‍රශ්නක් ප්‍රයෝජන ගන්න බව. ඉතින් අනාගතයේදී ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති අයට ඒ ආකාරයට විස්තරාත්මක අර්ථයක් ඇතුව රතන සූත්‍රයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ හේතු නිසා. ඔබ වහන්සේ මේ කරා උතුම් වූ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව ස්වයං වාසය අපි ඉතාමත්ම අගය කරනවා. ඒ වගේම ඔබ වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් පූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමට ඒ මේ ධර්ම දානමේ පින්කම කුසලයේ හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගෞරවනීය ස්වයං වාසය තව අපත් සමග රැඳී සිටින්න කොච්චර වෙලා පුරාද ස්වයං වාසය නැත්නම් ඔබ වහන්සේ දැන් ඉන්නේ මේ දිලා තියනවාද?
ඔබලොත් මාත් ඇතරම අපේ
ඒකවත් කාලයක් තමයි ඉන්න පුළුවන්. ඒක තමයි ස්වයං වාසය මතක ගන්නවා අපි ඔබ වහන්සේ අනිත් වෙලා කරන්නේ ඉන්නේ. එහෙමනම් ගෞරවනීය ස්වයං වාසය අපි ඔබ වහන්සේ සමග නැවත ලබන සතිය සම්බන්ධ වෙනවා නේද අපි හැමෝටනේ. මම ඊට පෙර ඔබවා
මේ මම කියන්නේ අපිට දවස් මාසය මම ඊට පෙර ආපුව පුතා මාසයට මම කතා කරන්නේ නම් මේ අද සතරන්නේ සිත් දේශනාව කියන පිළිබඳව මම මාස පුතා අද මම
හොඳයි
ගන්නම් ඉන්දියාම් දුරු මම එනකම් බලලා ඉන්නේ නිසා හැම වෙලාවෙම තුම් රත්නක්‍රියාවන් කව බලෙන් මුලෝ යහපත ජීවිතයේ සේවා තුමේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නද වහවහ නුවන් සම්පත් ආස්වාද කරගන්නවට ධර්ම අවබෝධ ධර්ම සේවා නිවන් යන සේවා ආශිර්වාදයෙන් ඔබ සතුටින් ඉන්න පුළුවන්.
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලක්ෂං පස්සුකුණාදි තුනාරං
මාරිපුත්තාදි තේනාමං ආරතං පටිපාටිය සද්ධාචීනමෝවාසං
පුත්තපුත්තං නමනාං සාදු සාදු
දැයි කල්‍යාණ මිත්‍රනි අපි එහෙමනම් මෙතනින් දැන් අපිට පැහැක කාලයක් තියෙනවා ඉතමත් අදනා පැහැක කාලයක් අපිට ලැබුණා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාවතත් පිළිවෙත කළ දුන්නා ඉතින් අපි සාකච්ඡා කරගෙන මම සාකච්ඡාව ආරම්භ කරන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ඒ ප්‍රශ්නේ අපි ආරම්භ ප්‍රශ්න පිළිවිස යාගම මම ඉතින් ගෞරවයෙන් වාචාලි පොකුරලි ඇතුමට යොමු වෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියලා කියයි මේ මුලින්ම පැහැදිලි කරපු කතාවේම උනාසකට මේ පැහැදිලි කරන දීමනුව අපිට පෙන්නුම් කළ දුන්නේ මේ උතුම් නිර්වාණය ධර්මා ඒ වගේ උතුම් නිර්වාණය දක්නා ඒ උතුම් නිවන ලබා දුන් ඒ නිවන පිළිවෙලින් දින අපිට පෙන්නා දුන් කිනාකින් තමයි ඒ ගාතාවලට වරෝ වරන්නේ වර්ධ වරහරෝ කියලා ඉතිරි වෙන කල්ගුනේ මෙන්න මේ උතුම් වූ නිර්වාණය ගැන කියනකොට මේ ධර්ම මාර්ගයට එළඹුණා නම් යම් කෙනෙක් ධර්මයේ මේ තේරුම් ගන්න ඕනේ කියලා නම් යම් කෙනෙක් එළඹුණා නම් එයා ඒ පුද්ගලයාගේ ඒකායන පරමාර්ථය වෙන්න ඕනේ නිර්වාණයමයි කියලා මම කිව්වොත් හරිද කියන ප්‍රශ්නේ එහෙනම් මේ අද සත්‍යාදිෂ්ඨානය කියලා අපි අහලා තිනවා සත්‍යාදිෂ්ඨානය කියලා මේ මොකද මේ සත්‍යාදිෂ්ඨානය කියලා කියන්නේ කියන කාරණාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු ඒ ටික වෙලාවකට මාතෘකාව අපි මේ සත්‍යාදිෂ්ඨානය කියන කාරණාව කියාගමු කියලා මම යෝජනා කරනවා ඊට පස්ව මම කොබු මහත්තයන් පස්ව බලාපොරොත්තු වෙන ජයන්ත මහත්තයා මේ ජයන්ත මහත්මයා ඔබතුමාට ඒ සඳහා පොඩ්ඩක් සූදානම් කරන්න පුළුවන් අපි දන්නවා රජිතාන හතරක් ගැන කියලා තියෙන බව නිශ්චිතකම මෙහෙම පැහැදිලි කරනවා නේද? අදිත්‍යන හතරක් ගැන කියලා කියනවා මේ ඒ සත්‍යදිෂ්ඨානය කියලා කියන්නේ කුමක්ද කියන දේ. අපි කතා කරමු පොඩ්ඩක් මම ඊටම ගෞරවයෙන් කෝබලගේ මහත්මයාට වෙනවා.
ස්ථාප කරන බෞද්ධයෙක් කියන්න පුළුවන් ඔන්නෝය අදස්සට આવු විතරයි කියලා ඒ කියන්නේ මම හිතනවා ඒක තමයි. මොකද මේ දෙයන් අපි ධර්ම මාර්ගයට දෙන්නේ අදිරියන්නේ හොයන්නවත් හිතෙන්නේ ඒ සුදු කෙනෙක් ගැන විශ්වාසයක් එන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ සර්වඥතාඥාණයෙන් නිර්වාණය අවබෝධ කරනවා. ඒ කියන්නේ නිර්වාණය මෙතන මේ වගේ ගුණ තියෙන ස්වභාවයක්. ඒ ගැන අවබෝධයක් ඇතිවීම තුළ තමයි එතෙන්ට එන්න පුළුවන් අය අතිස්ථානය අතිස්ථානය කියන්නේ කවදා හරි මේකෙන් ගැලවෙන්නම ඕන කියන. ඒක ගැලවෙන්නම ඕන කියන තියනා ඇත්තටම ඒක නිකම්ම ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒක ප්‍රාර්ථකත්වයේ ගැන අවබෝධයක් තිබින්මයි ඒ ප්‍රාර්ථනය දෙන්නේ. අපිට අපිට අවබෝධයක් එන්න ඕනේ මේ ඉන්නේ දුකද කියන එක. අපි දැන් සාමාන්‍ය මනුස්ස ලෝකෙ දුක ගැන කතා කරනවා කියන්නේ එහෙම කරන්නේ නෙමෙයි. සතරපාරේදී කොහොමද දුකයි කියලා ඉතින් බය වෙලා ළඟට සුපතිගාමීව මනස ලෝකෙන් කුසල යනක ශක්තිය ලබන්න තමයි මුලින්ම කෙනෙකුට හිතෙන්නේ. ඊළඟට දැන් ඒ අවබෝධයේ මේ අද පුදු කව ගැන සම්මස්ත කතා සම්මාදිටිය තුලින් යන දැක්මක්. එතකොට එතන මේ මූලික බලාපොරොත්තුව අපාදසන වූ සුභති ගාමි වෙන්න ඒ ක්‍රම එතන මෙහාට වෙන කෙනෙකුට තේරෙනවා සුභති ගාමි වුණා අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ කොහොම කලාතුරකින්. ඒ කියන්නේ අර ක්ෂණ සම්පත්තිය කියන්නේ මනසේ එක්කලා ධර්මයක් තියන කාලෙක ඉපදිලා ඒ ධර්ම අහන්න ලැබෙනවා කියන එක ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙන ක්ෂණ සම්පත්තිය කියන එක. ඒක ලැබුණ වෙලාවක අපි ප්‍රතිගාමී වෙන්න විතරක් ප්‍රාර්ථනාක් තියාගෙන ඒ සඳහා වැඩ කළොත් අපි මේ ක්ෂණ සම්පත්තිය අපතේ වීමක් වෙනවා. එකෙනෙ මහත් ප්‍රයෝජනයක් ගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ නිවන ගැන යම් කිසි අවබෝධයක් ඇතිව මේ අභිස්ථානෙට එන්න ඕන. නිවනම අරමුණු කරගෙන එතෙන්දි අපිට හිතන්නවා හැමෝම මේ නිවන අරමුණු කළා කියුවට ප්‍රාර්ථනා කළා කියුවට ලැබෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඔන්නෝය අභිස්ථානය තුලින් ඒක එක්ක වචන වලින් කියන්න පුළුවන්. අපි ශ්‍රද්ධාව කියනවා, අචල ශ්‍රද්ධාව වෙනවා. ඒ හැම කෙනෙම හඳුලා තියෙන්නේ මම කියන්නේ ඔපතමා කියන අනය සත්‍ය අතිස්ථානය, නිවන සිංස තියෙන අතිස්ථානය. නැත්නම් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දහම කියන කාලෙක අපිට දහම අහන්න ලැබුණේ අපි ගොඩාක් අතීතයෙන් කරලා තියෙන නිසා, නැත්නම් ඔය පාරමිතා වැඩිලා තියෙන නිසා. ඉතින් අපි තව දුරටත් ඒක අපි නිවන සඳහා යමක් කරන්නේ නැතුව ලෝකකාරීත්‍ය යහපත් දෙයක් කරන මත්තමකින් නවතිනවද, නැත්නම් නිවනම අරමුණු කරගෙන ධර්ම තේරුම් අරන් නිවන් මාර්ගය සමන් කරන්න උත්සාහ කරනවද කියන තැන. ඉතින් මම රිච්චල මතක් කළා වගේ මේ අතුරාරේ සත්‍ය ගැන අවබෝධය තුලමයි ඒකෙන්නේ. විශේෂයෙන් දුක ගැන අවබෝධය. අපි විකල්පිකයට අපිට දුක ගැන දුක්ඛ සත්‍ය අපි දන්නවා කියලා මම විස්තර කරන අපේ ඒ අවබෝධය තමයි අදු අදා ගන්න ඕන තැන. මොකද බුදුරජාණන් වහන්සේ දීප තැනකම එක එක විදිහට ඔබ කියා දීලා තිනවා මේ සත්‍ය දුක්ඛය ඥානං. මේ සත්‍ය යන සත්‍ය ඒ කලගේ කියන උපමා කරලා ඒවා දේශනා කරලා තියෙනවා. දෙල්ලට කණින කල්පිය කියන ඒකම බුදුරජාණන් වහන්සේම දේශනා කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේක පෙරණයි කියලා ධර්මතාවයක් කියලා. ඒක මම දකිනවා දැන් අපිට දුක අපේන අපි කොච්චර කතා කළත් දන්නවා කියලා කිව්වත් ඒක දැනෙන මට්ටමකට හැදිලා නැහැ. ඒ දුක කියනකොට එන්නමන මේ පිටේ කලෙම දුකයි. මානසික ලෝකේ කරන්නේ මේ සිය ලෝක බ්‍රහ්ම ලෝක ආදී පිටේ කලෙම මේ තුන් ලෝකෙම කොහේ ඉපදුනත් දුකයි. එහෙනම් මේ නිවන කියන එක ඔන්නෑය පිටේ කලෙන්නේ දුකෙන් ගල වෙන විදිහක් වෙන පිටිකක් නෙමෙයි. එතැන්නේ අපට යම් කිසි දුකක් තියෙනවා ඒ දුකෙන් මිදෙන විදිහක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ඒක තමයි නිවන කියන්නේ. ඒ සංගතයි උත්සාහ කරන්න මේ ධර්ම අහන්න ලැබුණ වෙලාවක කරන්න ඕන දේ කියන එක. ඒකෙන් මෙහා අපි ගොඩක් දේවල් කරනවා. ඒක මම දකින්නේ චතුරාර්ය සත්‍ය නැත්නම් විශේෂයෙන් දුක්ඛ ඥානං කියන එකේ අඩුවක් තුළ මතක අපි සමහර දේවල් තියාගෙන නිවන් දකින්න තමයි හුඟක් වෙලාවට උත්සාහ දරන්නේ. අපි කෙනෙක්ගෙන් අහුවොත් ආවෙනකන් අපේ සාකච්ඡාවල භාවනා වැඩසටහන් වලදී මතක් කරලා දෙනවා. දැන් අපි අද හවස කොහේ හරි ගමනක් යන්න කතා කළොත් දවස් එක තුනක එන්න පුළුවන්ද? ගොඩක් අයට බෑ කියන්නේ ඊට පස්සේ කලින් කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මේක තියනවා කියන්නේ අපි මේකත් ගියාගෙනයි මේ දේ කරන්න ඕනේ. ඒකම අනිත් පැත්තට ඇහුවොත් ආර්ය කතා කළොත් කියන්න පුළුවන්. ඒකකින් බෑ කියන්න බෑ මේ වැඩේ තියෙනම හැටි තියෙනවා කියලා. ඒ වගේම ඒකත් වඩා අපිට නොතේරෙන බයමක තැනක් තියෙනවා. දැන් මම දකින්න ඒ කියන්නේ මේ ටිකක් ඉතර කරලම නියම් දැක්කොත් හොඳයි කියලා කියන්නේ ඒක ඉන්නේ කියන තැනින් ඒක වයන්නවා. ඒකට ඒ ඔබතුමා මතකලා එක දැක්කේ මම අන්නේ විදිහට මේක නිවන අතිස්ථාන කළා කිව්වට. කතාවට නම් කියනවා නේ නතරනම් ආයේ උපදින්න ඕනේ කියලා. ඒකට දැන් සදාහරි හතරරි නියම් දැකින්න කිව්වොත් බැහැ ඒක. ඒක ටිකක් අවංකව බැලුවොත් ඒක සම්මන් දෙක තමයි චෙක් කරලා බලන්න කියලා.
මේ යෝජනා කරනවා. දැන් ඉන්නේ. හරි නෑ කියනවා නෑ මම මංගලස්සන කියන්නේ මට මමත් එහෙමයි. ඒ තුනට මේ තව පොඩි වැඩ දෙකක් තුනක් තියෙනවා. ඒක ඉවර කළා තමයි ඉතින් ඊට පස්සේ නිර්වාණය. එහෙමයි. කල්පනා මේ කරගෙන ඉන්න මේ වැඩ ඉවර කළා එහෙනම් තමයි විභාගය වුණා ඊට පස්සේ. නැත්නම් ඉවර ඊට පස්සේ තමයි වෙන්නේ. බලන්න කොච්චර අපි පොඩ්ඩක් හැදේ තමන් පොඩ්ඩ හැදේ ඉඳලා බැලුවොත් ඒක තමන් හිතන්න පුළුවන්. ඒතන ලොකු මේ හිදසක් එහෙම නැත්නම් අවිද්‍යාවක් නැත්නම් මේ මාවතේ නොඉන්න ගමක් තියනවා නේද කියන එක අපිට කල්පනා වෙන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් මම ජයන්ත මහත්තයාට වෙන කැමති ජයන්ත මහත්මයා මේ මම කිප්සරයක් මම හිතන්නේ පෙර සාකච්ඡාවට උත්සාහ කළා මේ අධ්‍යාන හතර ගැන පොඩ්ඩක් හරි මෙතන ඉන්න මේ අලුතෙන් ඉන්න සංස්කල්යන් ඉදින්ද මතක් කිරීමක් කරන්න. ඒක කරගෙන බැරුණා. ඔබතුමාට අද පුළුවන්කමක් තියෙද මේ අධ්‍යාන හතර ගැන පොඩ්ඩක් මතක් කරන්න?
ජල්පත් ගැන පොඩ්ඩක් කියන්නද? අද හිත හරියට මේ දවස් නිදහම මේක ස්ක්‍රිප්ට් එකක් අද පත්තරේ තියෙන එකක් කියන්නේ. ඒ කියන්නේ ඒ ගේඩුවල තියෙන මාසික පොළඹුලට යාළුවෙක් නමුත් ඒ ළමයි දෙන්න ඉස්ලාමයේ අවුරුදු 31යි ග්‍රැජුවට් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිශාස්ත්‍ර කොටේ. ඒ ළමයි අවුරුදු 31යි හසින්ද නීතිශාස්ත්‍ර මහනෙලා දෙන්න කතා කරගෙන මෙයාගේ සිල්ලකටත් සින්තමකත් ඇවිල්ලා එයාත් මහනෙලා එයාගේ හොඳම යාළුවත් ග්‍රැජුවට් වෙන්නේ එයාත් මහනෙලා මේ දෙන්නම එක දවසේ මහනෙලා සින්තේවි බාලා තුන දවසකට දැකලා මේ තත්ත්වයටපත් වෙන උපාධාරයෙන් කියලා. ඒ ළමයි ඒ වයසදී ඒ සිරගේ තීරණය ගත්ත එතුමියට දැකලා මට හිතුණා අපි ඉන්නේ ඉතින් මම ගැන හිතුවා ඉතින් මම ඔක්කොම කරන්න මේ කරන්නේ කියලා. හරිම දවසෙම නිකන් ඒකල් ලොකු හිතට ආවා මේ ළමයි කොච්චර සතුට පෙරාදන අපලම ඒක ලද්ද දෙවෙනි පත්තරේ තියෙන මම බලන්න ඒක දැක්කහම මම හිතුණා ඒක දැක්කේ යන්නේ මෙන්න මේ අදිස්ථාන කරගෙන මම ආපු අය කියලා මට හිතුණා.
තේරුවන් සාදු බොහොම හොඳයි. ඒ වගේ දේවල් මතක් වෙන මොකද එහෙම දැක්කම අපිට කිසියම් ආලෝකයක් ලැබෙනවා හිතට. ඒක බොහොම හොඳයි. ඔව් කෙසේ නමුත්
දැලුවත් මහත්තයා ඒකට මම පොඩි දෙයක් එකතු කළොත් දැන් එතෙන්දී අපි ඕකත් කියන්න පුරුදු වෙන්නේ අධිෂ්ඨාන කරගෙන ඇවිල්ලා කියලා. ඉතින් මම දකිනවා අපි අධිෂ්ඨාන කරගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැති වුණත් අපිට මේ මොහොතේ ඉඳන් හරි අධිෂ්ඨානය ඇති කරගැනීමේ හැකියාවක් තියනවා කියලා. ඒකට තමයි මේ අර දුක අවබෝධ කිරීම තමයි ඒකට උදව් වෙන්නේ කියලා තමයි මට දැන් හැඟෙන්නේ. ඒක කරන්නේ.
ඔව් තේරුවා සර්ණයි. අපි ඊවටින් බොහොම හොඳයි. ඒක මේ දැන් මහාන වෙන්න ඕනද නැද්ද කියන වගේ දේවල් වලට මම ඇවිත් යන්න කැමති නෑ. අපි මොකද කතා කරලා තියෙනවා. මහාන වීම ගැන නෙමෙයි මේ කියන්නේ. ඒත් තමයි අපි මේ අද මේ මෙතන ඉන්න තැන ඉඳන් අපි අපි පොඩ්ඩක් අපි දිහා ආයි කවක කියන්න හරි බන ධර්මදේශනාදි නෙමෙයි තමන් තමන් දිහා තමන්නේ ඇත්තටම තමන්ට දැන් හිතන්නේ දැන් සීරියස් හිතන්න දැන් අද මොන හිතපු මේ කියන හිතපු ගමන්නේ ප්‍රඥා ලැබෙන්නේ අද ඒ පූර්ණ ප්‍රඥා ලැබිලා අද තමන් ගිහියබය ගිහි ගෝවින්ද සත්‍යහෙට ඉතින් තමන්ට මේ පූර්ණ ප්‍රඥා ලැබිලා අරහත්ත්වයට පත් වුණොත් ඒක වෙනවා. ඕකට තියෙන එක දෙයයි කරන්න අද දෙය. ඒ දෙය කරන් කරන්නයි තියෙන්නේ සුකුමත් වෙනවම තමයි. කරයි දෙවි. අපි දවස් හතයි ඊට පස්සේ ඉන්න තියෙන්නේ. කරයි දෙවි. කියන්නේ කාග උත්තර දෙන්න ඕනේ නැහැ. හිතලා බලන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් හිතලා බලුවන් පස්සේ ඉතින් සමන්ත මේ මොකක් හරි අදහසක් එනවනේ. ඒ අනුව තමයි පුළුවන් කටයුතු කරන්න. හරි මම ජයන්ත මහත්තයා ගෙම වෙන ජයන්ත මහත්තයා.
දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා සුඛ විඤ්ඤා සුඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා සුඛ ප්‍රතිපදා සුඛ විඤ්ඤා කියන්නේ ඒ චතු ප්‍රතිපදා මතට ඒ ප්‍රතිපදා හතර යටතේ තමයි මේ අදිස්ථානයන් විස්තර කරලා තියෙන්නේ ලක්ෂිතකරණ වගේ ග්‍රන්ථවල. එතකොට එතනදී මේ අදිස්ථාන කොටස් හතරක් නාමිකව අපිට මතක් කරගන්න පුළුවන්. ඒක තමයි සත්‍ය අදිස්ථානේ, ඊළඟට ඡාග අදිස්ථානේ, ඊළඟට ප්‍රඥා අදිස්ථානේ, උපසමාදිස්ථානේ කියන මේ අදිස්ථාන හතර. ඒකෙදි මේ දැන් දවස් මහත්ය විශේෂ මතක් කරේ මේ සත්‍ය අදිස්ථානේ කියනට. ඒ සත්‍ය අදිස්ථානේ කියලා කියන්නේ මතකේ මම මතකෙන් කියන්නේ මේ අදපාඩු තිබ්බත් සමාන වෙන්න. ඒ කියන්නේ එක එක කෙනාට එක එක අදිස්ථාන තියෙනවා කියලා සඳහන් කරන මොහොතේ මේ ධර්ම ග්‍රන්ථ පිළිබඳව පසු කාලීන විවිධ ග්‍රන්ථවල විවිධයි. එතෙන් කියන උදාහරණයක් ඇතුළත දැන් මවකට නම් එයාගේ ඒ මවගේ තියෙන අදිෂ්ඨානය තමයි හොඳ වීර්ය සම්පන්න පුතෙක් කියන්නේ. පුතෙක් ලබා ගැනීම තමයි අදිෂ්ඨානය කියලා. ඒ වගේම රජ කෙනෙකුට නම් භූමි සමංගේ රාජධානිය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීම තමයි කියන අදිෂ්ඨානය. ඒ වගේ අදිෂ්ඨාන ගොඩක් තියෙනවා. දැන් අපිට උනත් ගිහියන් හැටියට දරුවෝ රැකීමේ අදිෂ්ඨාන, ගෙවල් දරවල් හැදීමේ අදිෂ්ඨාන, ඊළඟට තව තවත් දූ දරුවන් විවාහ කරවීමේ අදිෂ්ඨාන වගේ ගොඩාක් අදිෂ්ඨාන තියෙන පුළුවන්. මේ අදිෂ්ඨාන ඔස්සේ තමයි මේ ජීවන ගමන ගෙනියන්නේ එකින් එකට කීකට කීකට ඉස්සරහට ඉදිරියට යෑමක් වගේ තියෙනවා. සංස්කෘතිය. ඒ වගේම මේ සංස්කාරය ගෙනියන්නේ ඒ වගේම තියෙන අදිස්ථාන නැත්නම් ප්‍රාර්ථනා නිසා. ඒකට මේ සත්‍ය අදිස්ථානයේ කියන තැනදී විශේෂයෙන්ම කියන්නේ නිවන තමයි කියන එකම සත්‍ය අන්න හැම එකක්ම කෙලවෙන දෙයක්. ඒ කියන්නේ යම් අමෝස අමෝස ධම්ම යම් සත්‍යං අමෝස ධම්ම නිබ්බාන කියන කොටස ගත්තාම මේ අනිකුත් කියන සෑම දෙයක්ම වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන සුළුයි කියන්නේ කිසිම දෙයක් අර මේ හැම එකක්ම කෙලවෙනවා. අපි කියන අර කෙලවෙන දේවල් වලට හේතු වෙනත් කියන අපිත් කෙලවෙනවා කියලා. අර අනිත්‍යංච චරිතං වගේ මත පොඩි වචන කිහිපයක් මතක් වුණා. ඒ වගේම මේ නිශ්චිතංක චරිතන්නේ මොකට හේතුනොත් ඒක කෙලවෙනවා. ඒ වගේ දැන් මෙතනදි කියන්නේ දැන් හැම එකක්ම කෙලවෙන ධර්ම තමයි තියෙන්නේ. කියන්නේ කිසිම දෙයක් ඉරයි කියලා බාර ගන්න පුළුවන් ධර්මයක් ලෝකෙකවත් නැහැ. යම් කිසි දෙයක් ඉරයි කියලා බාර ගන්න පුළුවන් නම් ඒ නොකෙලෙන ධර්මය තමයි ඒ සත්‍ය ධර්මය තමයි නිර්වාණය කියන්නේ. ඒ දේ යම් කෙනෙක්ගේ හිතට ඉතාමත්ම දැඩිසේ දැනුණොත් ඒක සත්‍ය අධිෂ්ඨානය බවට පත් වෙනවා. ඒකට ඒ නිර්වාණයේ තියෙන ගුණයන් දැකලා ඒ වගේම ඉන් පිටත තියෙන දේවල් වල අගුණයන් දැකලා ඒ නිවනට ඇල්ලු සිතකින් මතු වෙන අදහස් සිතුවිලි තමයි ඒ අධ්‍යය තමයි සත්‍ය අධිෂ්ඨාන බවට පත් වෙන්නේ. ඉතින් ඒක තමයි සත්‍ය අධිෂ්ඨානය කියලා කියන්නේ. ඉතින් මේ සත්‍ය අධිෂ්ඨානයට සත්‍ය අධිෂ්ඨානය ලැබපු කෙනෙක් තමයි එමත් නැත්නම් ඒ සත්‍ය අධිෂ්ඨානයක් පවතින තැනක තමයි නිර්වාණ ධාතුව කෙරෙහි නැත්නම් නිවන අවබෝධය කෙරෙහි කෙනෙකුට සවදිරපත් ඉදිරියට යෑමේ වීර්ය ධෛර්ය ඒ සියල්ලම ඕනෑකම ලැබෙයි. ඉතින් ඒකට විශේෂයෙන් කියන දෙයක් තමයි මේ සත්‍යාධිෂ්ඨානය සම්පූර්ණ වෙනවා කියන්නේ එයාට ඡන්ද සමාධිය ඇති වෙනවා. ඡන්ද සමාධිය ඇති වෙලා කියන්නේ නිවන ලබා ගැනීම පිණිස කලේසු දේ පිළිබඳ ඡන්දයක් ඇති වෙනවා. කියන භාවනා රතියක් මතක ඒ ධර්මයේ දැන ගැනීම ඒ මාර්ගයේ ජීවු කර ගැනීමට ඇති වෙන ඡන්දයක්. ඒ ඡන්දේ නිසාම ඇති වෙනවා හිතේ සමාධිය කියන ඡන්ද සමාධිය කියලා. ඒකේ ඡන්ද සමාජයක් ඇති වෙන්න නම් මෙන්න මේ සත්‍යාධිෂ්ඨානය තමයි පෙරගමන් කරන්නේ. නැත්නම් මේ සත්‍යාධිෂ්ඨානය තමයි ඒ ඡන්ද සමාජියට නිවන් ලබා ගැනීම කැමැත්ත කියන ඒ සිතේ යන්තබ්භාවයට පත් වීමට උදව් කරන්නේ. ඒක තමයි දරුවක් මාත්මයක් ඇතිවෙන්න මතක කරගන්න තියෙන වස්තුවයි.
බොහොම පින්ජාතුමාට බොහොම මේ හොඳයි ඔබතුමායි මාතක කර ආකාරය. ඉතින් මම හිතනවා කලින් මිත්‍රින්ට එකකින් කිසියම් ආරම්භයක් ලැබී ඉවෙනි දේවල් ඉදිරියට අවදාස් හොයන්න. ඇත්තටම තමන්ට මේ ඡන්ද සමාධියක් ඇති වෙන නම් ඒ තමන්ට සත්‍යාධිෂ්ඨානය කියලා දැන් මම ප්‍රතිපාදනය කළ දුන්නා මේ නිර්වාණයම හැම අනිකු සියලුම ධර්ම මෝක්ෂ ධර්මයි. කිසියම් සත්‍යයක් ඇද්ද ඒකම සත්‍ය නිර්වාණය කියන කාරණාව. එහෙමනම් අපි කී දෙනෙක් එහෙමත්නම් මම හිතනවාද මගේ ජීවිතේ මට මේ ලැබුණේ මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ මෙච්චර කල් දැන් මිත්‍යාස්ත්‍රයක් ලැබුණේ එකම එක කාරණාව සඳහා. එනම් මේ ජීවිතයේදී සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. මගේ එකායන ඉලක්කේ ඒකයි. ඒ අතරතුර මම අනිත් දේවල් කරනවා, කනවා බොනවා, රස්සාවට යනවා, හම්බ කරනවා, ඒ ඔක්කොම කරනවා. නමුත් ඒ ඔක්කොම අර ඉලක්කේ සඳහා කියන තැනට ගේන්න පුළුවන් නම් ඔය ඒ තමයි සත්‍ය අධිෂ්ඨානේ වෙන්නේ. ඉතින් අපි එහෙමද කියන තැන තමයි අපිට කතා කරන්න ඕනේ. අපි එහෙමද නැත්නම් මේක අනු ඉලක්කයක්ද, එහෙම නැත්නම් අරව කරන ගමන් පුළුවන් වුණොත් මේකත් කරගන්න එකක්ද අපි දැනට ඉන්නේ. කොහොමද අපි ආයෙ උත්සන්න නම් අතමයි කියන දේ තමයි මට එකතු කරන්න පුළුවන්. මම මේ අදහස සමග කෝබලගේ මහත්මයාට යොමු වෙනවා.
පරියන් කරණයි බැලුවත් මහත්මයා එක බොහොම හොඳ අදහසක්. දැන් අපි ඔච්චර මේ අනුන් ගැන කතා කළත් Taman ගැනම එක බලන මොකක්ද මේ අධිෂ්ඨානය වෙන කරාම. ඒ කියන්නේ ඔබතුම මතක් කළා අපි මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුවේ නැත්නම් මේ ක්ෂණ සංසතිය ලැබුවේ කුමක් සඳහාද? ඒ කියන්නේ අපිට ඒක ඇත්තටම මුලදී එන්නේ නැහැ. මොකද යහමත් පහලා තේරුම් ගන්න තාක් කල් මම හිතන්නේ ඔය විදිහට මේ හිතන්නත් කතා කරන්නත් පුළුවන් නේ කියලා. මොකද අපිව වටපිටාවෙන් සිදු කරන්නේ වෙනකොටට සැකම මේ ලෞකික මාත්‍රනේ මේ සම්බියම් කරන දේවල් දරවල ගන්න දරුවෝ හතන්න ඔය වගේ පැත්තකින් සමාජය සිය පුරුදු කරනවා නිසාත් දහමක් නැහැ නැත්නම් මේ වගේ දෙයක් තියනවාද කියලාවත් හිතන්න විදිහක් නැහැ. ඒක තමයි ඒ මූලිකම භාග්‍ය මේ දහමක් අහන්න ලැබෙන කිය. ඊළඟට අපි අහන්න ලැබුණාට සෞඛ්‍ය ගැඹුරට දැකීමක් විදිහට තමයි නම් අය එතන කතාව දකින්නේ. ඒක අපි ධර්ම අවබෝධ කිරීම තුළින් එන්න ධර්ම වල ඒක ප්‍රශ්න කරන්න උත්සාහ කරලා එන අවබෝධයක් තුළින් වෙන පරිවර්තනයක් විදිහටයි නම් ඒක දකින්නේ. දැන් අපි මේ ඉස්සර දේවල් කළාට මේ අපිට උදව් වෙනවද? අපි අරන් යනවද? දැන් සමහරව කියනවා ඒක නෑ ෆයිනල් එකේ මම ගිහන කුස්සාලා තියෙනවා. දැන් සමහරව ඉල්ලලා තියෙනවා මම මේ අනේ මට නැරෙන්න කලින් මේ දුව බන්දලා දෙන්න. නැත්තම් අනේ නම් මැරෙන්න කලින් කොහොම හරි ඒ නිදී හදලා ඉවර කරනවා. ඉතින් දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියන්නේ අපි ඕක කරලා යන්නද? ඒ වගේ දෙයක් මේ ක්ෂණ සංකප්තිය තියෙන එක ධර්මයක් අහන්න ලැබුණා කියනවා. ඒක අපිට අන්නේ සෞඛ්‍ය පැත්ත එකපාරටම අතරින් කියනවා නෙමෙයි මට කිව්වත් වැඩක් නැහැ අතරින් බැරි නිසා. හැබැයි ධර්ම ටික ටික හරි අවබෝධ කරගීම තුළ අපිට මොනවම හිතන්නේ ටික ටිකක් හරි වෙනස් වෙනවා නේ. අනේ මම මේ ලැබුණ වෙන සම්පත්තිය තුළ කොහොම හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්නවා නැත්නම් මට මේ අවස්ථාව ආයි කවදාවත් නොලැබෙන්න පුළුවන්. මේ සතරේ බලන්නක තමයි එක බලනකොට බුද්ධ දේශනා එක බලනකොට අපිට ආයේ නොලැබෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි හැම තිස්සම මේක කල්දාන්නේ නෑ නෑ මට ඉතින් තව ජීවිතේක මේක ලැබි සම්පින් ගොඩක් කරනවා නේ ඒ හින්දා මේක ලැබෙයි කියලා. ඒක එහෙම හිතන එක්කේම භයානක තත්ත්වයක් තියෙනවා. මොකද අපි අර සමාධයේ පැත්තට තමයි දාන්නේ. මේක සලුවක් තමයි මතක් කළා වගේ මේක අනුන්ටන්නේ සමන්තම දදා බලන්න ඕන දෙයක්. මම තාම මේකෙන් කොයි තත්ත්වෙද ඉන්නේ. ඒක සමන්තවවංශ වෙන ධර්මක තමයි ගමන්ත වෙන්න පටන් ගන්න. ඒක මගේ ජීවිතේ දැන් කොච්චර නම් දෙවිලද කොච්චර ඉස්සරලා ඇත්ත. ඒක ඉතුරු වෙලා තියෙනවා කියලා ඒ හිතන එකත් මුලාවක් මතද මෙහෙම හිතන්නේ. එහෙනම් මේකට අප්‍රමාදී වෙන්න ඕන නේද? සම්මේ යදන උත්සාහය ඇත්ත මේ කටකට කරන කාලය ඇතිද? ඉතින් අපි දන්නවා මේ ගත් වෙලාවට අපිට අමාරුයිත මේ ධර්ම සාකච්ඡාවට වෙලාව හොයාගන්නත් ගොඩක් වෙලාව අමාරුයි. ඒ කියලා බැලුවොත් ඒකත් සමසමයි ඉන්නේ. මේක හැමෝටම නෙමෙයි ඒක මන්නේ. සාමාන්‍යයෙන් බලන්න දේවල් කියන්නේ ඒකට අපි මේ තියෙන ජීවිතේ ධර්ම හොයන්න හරි ඒක හිතෙන්න හරි එතන කාලේ තව ටිකක් වැඩි කර ගන්න. මේ වැඩි කර ගැනීම මම දකින්නේ ඒක ධර්ම අවබෝධයේ ක්‍රමයි. අපි මේ කොච්චර දුකටද ඉන්නේ අපි දැක්කේ නැතුව. තියෙන මාස්කම. එතකොට අනේ දුක අවබෝධ කර ගන්නත් උදව්වෙන්නේ බුද්ධ දේශනාවයි. අපිට සමහර දේවල් ශ්‍රද්ධාවෙන් පිළිගන්න වෙනවා. අර අපි මේ සංසාරේ යනකොට මෙච්චර හිස්කම් කාලා තියෙනවා මේ ගලපිලි එක තුළ සතර මහා ධාතුවේදී ඒ වගේම අනාගතෙත් ඒ දානක පැත්තෙන් නිදිලා නැහැ. එහෙමනම් අපිට මේ ජීවිතේ ලැබුණ අවස්ථාව මේ තව ජීවිතයකට එකතු කරගන්න නැතුව මේ ජීවිතේ තුළම මෙන්න මේ නිවන අරමුණු කරගෙනම මේක හොයන්න ඕන. ඒ සඳහා තමයි අපි දහම මේ දහම් සාකච්ඡාවක් වුණා. තියෙන එක ඒක මට ඔබ සාකච්ඡාවේදීත් මතක් වුණා මේ ගිය දවසක මට මතකයි මේ රතන සූත්‍ර දේශනාවේදීම කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් යොමු කළා. ඒකට මට හරි පිළිතුරක් දෙන්නත් බැරිුණා. මේ රතන සූත්‍රය අහලා මෙච්චර තිරසක් නිවන් අවබෝධ කළා නේද? එතකොට ඇයි අපිට ඒක නොවෙන්නේ කියන තැන අපි ගැඹුරින් ඉතල බලන්න ඕන තැනක්. ඒ කියන්නේ ඉතල තමයි අපි සාකච්ඡායකට අදාළව අර දෙවෙනි ගාථාවේදී ඒ වගේ සීනම් පුරාණන් නවන්නත් සම්බවන් කියන දෙකේ ඊළඟට විරත් චිත්තා කියන එකත් අපි සාකච්ඡා කරොත් මම හිතන්නේ මේ ධර්මයට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ චතුරාර්ය සත්‍ය දෙකින්ම එතන මම හිතනවා මේ සඳහා අවබෝධයක් ගන්න අවශ්‍ය ධර්ම කරුණු ටික තියෙනවායි කියලා. ඒකෙන් තමයි
තිරසනේ ප්‍රබලමග්න අපි වැජුට්ටක් කලින් මුතුන්ට අවස්ථාව දෙමු. අපි අලුත් ප්‍රාර්ථනාවක් අද මතු කර අලුත් වචනයක් වෙන්න පුළුවන්. ඒ අපි ඉඳි අපි තමයි අර්ථයෙන් මේ ධර්ම සාකච්ඡාව එක් පර්මාර්ථ තමයි කලින් මුතු දන්නවා. මේ සාකච්ඡාවට එකතු වෙන කල්‍යාණ අනිත් මුතු අන්ත මේ ඉස්මතු කළ දෙන්නේ කිසිම ඒ ගීතයි චෝස් හොයනවා ඒ විමර්ශනය කර ගන්නවා ඒ තමයි කියන්නේ. ඉතින් අද අපි මේ රතන සුත්‍ර දේශනාවෙන් අනුතුරු උත්සාහ කළා අද සතර අදිස්ථානයෝ ගැන කිසියම් කෙටි මතක් කිරීමක් කරන්න. මෙහෙම එකක් තියෙනවා කියලා සතර දිස්ත්‍රික්කයක ජයන්ත මහතාට මතක් කර දුන්නා. ඉතින් ඒක ඒක සම්බන්ධයි වෙන ලොකු මේ පද්ධතියකට අපි ඔක්කොම මේ යන්නේ නැතුව මේ සතර දිස්ත්‍රික්කය ගැන විතරයි අද කතා කරන්නේ. ඉතින් ජයන්ත මහතා මතක් කර දුන්නා මේක පටන් ගන්න කියන පදණ එක තමයි දැන් කියන කතා කරන එක සත්‍ය දිස්ත්‍රික්කයෙන් දේ ඒක කොහොමද කියන්නේ කිව්වා මොකද අර කොකරගේ මහත්තයා අපිට හඳින්ම කිව්වා වගේ කොහොමද මේ නිකන් මේ සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනෙක් ඇවිල්ලා ඉස්සයි දෙකපාරක් නෑ මම මේ මගේ ඒකන ප්‍රමාත්‍ය නිර්වාණය කරන එහෙම වෙන්නේ නෑ නමුත් එයාට කිසියම් මේ නිබ්බිදායක තියලා සත්‍යගත ධර්මේ කාන්ත වෙట్లా මේන දෙයක් තියෙනවා කියලා මෙහෙම අවසත් කියනවා කියලා පෙනිලා ඒ ධර්ම ශ්‍රවණය කළා තමයි එතෙන්ට එන්නේ. ඉතින් ඒක තමයි මයිතන්නේ පොතේ මහත් අපිට කිව්වේ මේ එහෙම කෙනෙක් තමයි මේක දෙන්නේ. දැන් අපි අනිත්‍ය වෙන නිවෙන කතා කරන්නේ අපි වෙනින්නේ කතා කරන්නේ. දැන් මෙතන ඉන්න ඔක්කොම එහෙම වෙලා ඉන්න කට්ටිය. අපි ගැන කතා කරනවා. අපිට එහෙම වෙලා තියෙන්නේ. අපි නිබ්බිදායක ඇති වෙලා තියෙනවා. අපිට උමනාවක් ඇති වෙලා තියෙනවා. බණ අහලා තියෙනවා. ඉතින් අපි මේ ටික හරි. දැන් අපි බලන්න ඕනේ දැන් අපිට තියෙනවද සත්‍ය අධිෂ්ඨානේ දැන්වත් අපි දෙන්නේ නැහැ නේද දැන් මෙතන ඉන්න අයට සත්‍ය අධිෂ්ඨානේ තියෙනවද ඔය කියන විදිහට අපි ඉස්සරහ ප්‍රශ්න එහෙම නැති වෙන්න පුළුවන් නැති කියලා දෙබදසගෙන මොනේ එහෙමනම් අපි දැන්වත් අපිට පුළුවන්කම තියෙනවනම් ඒ අධිෂ්ඨානේ ඇති කරගන්න මම ඒ අධිෂ්ඨානේ ඇති කරගන්නවා මට අවබෝධයක් දැන් තියෙනවා මේ අනිත් හැම දෙයක්ම මෝස ධර්මයක් මේ අත මමගේ අත කියනවා මගේ කකුල කියනවා මගේ දුව කියනවා මගේ පුතා කියනවා මේ කිසිවක් එහෙම දෙයක් නැහැ ඒක මොහොසයක්මයි මොසාවක්මයි කියලා එහෙනම් නිර්වාණයෙන් තමයි ගන්න පරමාර්ථය කියලා කියනවා දැන්වත් අපිට යම් කිසි මට්ටමකට ඒක වෙනස් වෙයි දවසින් දෙකකින් නමුත් පටන් ගන්න පුළුවන් නම් එතකොට මොකද වෙන්නේ දැන් මහකාගුට කියලා දුන්නා එහෙම අදිස්ථානයක් ඇතුව කෙනෙක් ඊටවස් භාවනා අනුපේම වෙනකොට එයාට ඒ අද ඡන්ද සමාධිය ඇති වෙලා ඇති ඡන්දය ඇති වෙලා තියෙන මේ මාවතට යන්න කියලා. ඉතින් එහෙම වෙලා මේක ප්‍රැක්ටිස් කරන කෙනා දීගවට ඉන්ද්‍රිය සංවරය ඇති වෙයි නේද? එහෙම කරන කෙනාට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. ඒ දැන් එයාගේ ඉලක්කයම නිර්වාණය නම් එයා දන්නවා ඉන්ද්‍රිය සංවරේ නැතුව යනකොට යන්නේ වෙන ගමනක්. ඒ අපි දැන් කරනවා වෙන පුළුවන් සමාලෝචන. අපි සම්මයයි මොකද භාවනා කරනවා ධර්මයට අහනවා නමුත් ඉන්ද්‍රිය සංවරේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අපම අනිත්‍යනි දෙවුලත් කරනවා ඉතින් ඒක ඒ වගේ කමලක්. මොකද අපි අංශිකේ ඒකායන ප්‍රමාද නිර්වාණය වුණා නම් ඒක වැඩිව ගත්තොත් යම්මත් මොකද ඉතින් ඉන්ද්‍ර සංවසයෙන් කරන්නම වෙනවා කියන්නම වෙනවා. ඉතින් ඒකතර ඒ දෙවුලත් වෙනවා. ඊළඟට මම එයාට ජයන්ත මහත්තයා මෙන්න ජයන්තවද අපි පොඩ්ඩක් හිතින් අනිත් චුට්ටක් මතක් කරමු උතුමාට පුළුවන් නම් ඉතින් එහෙම වෙච්ච කෙනා ඉතින් නතර වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ එයා අන්න එයා යොමු වෙනවා ධාතු මනසිකාරයට. එයා යොමු වෙයි මේ අනිකුත් භාවනා වලට. යනෝ යාට වැඩින්නේ මොකද්ද? ඉස්සත ඇති වෙන්නේ මේ නෑ. ඊට එහෙම වෙන්නේ අර විදිහ ඉන්ද්‍රිය සංවරයෙන් ඇතුල් check කරන ඊළඟ පැති කරගන්නේ ත්‍යාගදිස්ත්‍යන්නේ නේද? ඊජාතවද ත්‍යාගදිස්ත්‍යන්නේ. මොකද යා ඊගාට මේ අර චිත්ත සමාධිය ඇති කර ගැනීම පරමාර්ථ කරගෙන ඉන්න සයි. චිත්ත සමාධිය ඇතිවීම තමයි අද වෙන්නේ. ඒ සඳහා ත්‍යාගයේ ත්‍යාගයේ තමන් වෙන ආයෙකින් දෙයක් ගන්නෙ නෑ. තමන්ගේ තියෙන දීමක්. ඒ දෙන්නේ ධර්මයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දානා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අයෙකුට අයිත් දේව නොගිනීමත් ඒ ඇයට දීමක්. අපි දුන් සතු මරනවා නම් සතු නොමර ඉන්නවා නම් එතනත් ඒ යව ජීවිත දාන දීමක් වෙනවා. අපි සතු ඒ විදිහට. ඒ ආකාරයට දීමක්. ඉතින් ඒ නිසා මම ජයන්ත මහත්තයා තමයි දැක්සන් කියන්න පුළුවන්. සම්මත කළා දුන්න පමණයි ජයන්ත මහත්තයා අපිට පොඩ්ඩක් ඉතින් සත්‍ය අධිෂ්ඨානයේ ත්‍යාග අධිෂ්ඨානයේ යන විදිහත් කිතිකින් මතක් ගන්න. මොකද කවදා හෝ ඊට පස්සේ අපි වැඩිපුර කතා ගන්න පුළුවන් වෙන දවසක. නෑ
ඇත්තටම මේ අධිෂ්ඨාන හතර මේ ධර්මයේ පැහැදිලි කරලා තියලා තියෙන්නේ ප්‍රතිපදා හතරක් ඔස්සේ තමයි පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් මේක එකිනෙකට තියෙන සම්බන්ධකමක් තියෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේක සඳහන් කරලා තියෙන්නේ වෙන වෙනම හතර කරකට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඡාග අධිෂ්ඨානයේ
ජයග්‍රහණය වටිනාකම කියලා කරන සමාන ඒ එතන ස්ට්‍රක්චර් එකේම හතරකට එම අපි කවදා හරි ඉගෙනගත් දවසකදී එහෙම කළාට මේක මේ හතර හත් කෙනෙක්ට සම්බන්ධව තමයි පෙන්නේ. ඇත්තටම අපිට මේ සත්‍ය අධිෂ්ඨානෙන් මනුෂ්‍යයාගේ අදිස්ථානයේ ඉස්සරහ පංච අදිස්ථානයෙන් තමයි අර මේ අපි අවසානයේදී කියන උපසම අදිස්ථානයේට ඒ උපසම දර්ශන කියන්නේ නිර්වාණයට යන එක විමර්ශන සමාධිය. ඒ කියන්නේ ඒකේ ඒවල සම්බන්ධයක් දැනවද තියෙනවා කියලා තියෙනවා නේද? ඒක තියෙනවා නේද?
අනිවාර්යෙන්ම තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා. මේ එතකොටද මෙතන මේ සාධාදිස්ථානයේ කියන එක අපි කතා කරොත් වෙන දැන් සාගේ කියන එක අපි දන්නා අතරම ත්‍යාගයෙන් වන් නැත්තම් අස්තරේ වශයෙන් තමයි සාගේ කියලා එකක්. කියන්නේ සාගේ පටිවිස්සද්දෝ කියලා ලිතන් වල අහලා තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ. එතකොට මේ සාගේ කියලා කියන්නේ ඇත්තටම අස්තරේ. අස්තරේම කියනකොට ඒක පටන් ගන්න සාමාන්‍යයෙන් බවබෝධ වාක්‍යයක් නැත්නම් අපි පරිහරණය කරන වස්තු වල තියෙන කියන්නේ ඒ කියන සංහාවේ අන්ති ප්‍රමාණයකින් හෝ අඩු කරගෙන ඒ දේවල් නැති බැරියගේ ප්‍රොජෙක්ට් එක දෙනවා. එහෙනම් නැති බැරියගේ ප්‍රොජෙක්ට් එක දෙන්න පුළුවන්. ඒ වගේම අපි ගරු බුහුමන් කරන ගුරුවරුන්ට ඒ වගේම සංඝරත්නයට බුද්ධරත්න සංඝරත්න වගේ උත්තරීන්ට පූජා කිරීම පවායේ ඉන්නේ සාගේ යටතේ තමයි එන්නේ. ඒ කියන්නේ දාන දීම. එතකොට ඒ දාණය ආහාර දානයක් වෙන්න පුළුවන්. මොකක්ද දැන් සමන්ත යම් කිසි විදිහේ බෞද්ධ වර්ගින් දෙන දානයක් වෙන්න පුළුවන්. දැන් එතනින් එහාට ගිය දානයක් මොකක්දත් එහාට ගිය සාගයක් ගැන තමයි මෙතන විශේෂයෙන් අපි හිතර ගන්න වෙන්නේ. ඒ අර ඒ විදිහ අත්හැරීමකින් පටන් ගන්න කෙනා ඊට පස්සේ ටික ඒක ඉහළ මට්ටමකට ගෙනියන. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් සත්ත්ව මරණ මනුෂ්‍ය සත්ත්ව මරීම නවත්තනවා ඒ සතුට අබේදානයේ කියන සදා. එහෙනම් දැන් අපි එතකොට වෙන්නේ අකුසලයෙන් නිවීම ඒ වගේම කුසලය ප්‍රබුද වීම තව තවත් ඒක ප්‍රඥාවෙන් යුතුව කිරීමත් සත්‍යයට පත් වෙනවා ඒ වගේ දා. ඒ කියන්නේ කෙනෙකුට අබේදානයක් දෙන්න පුළුවන්. ඒක අබේදානයක් දෙනවා කියලා කියන්නේ ඇත්තටම තමන්ට හොඳටම අවස්ථාවක් ආවොත් යම් කිසි ප්‍රාණයක් නැසන්න. ඒක නැසන්න නැතුව ඉන්නවා. ඒක වලකිනවා. ඒක වලකින්නේ වෙන හේතුවක් ඉඳ නෙවෙයි. ඒක වලකින්නේම ඇත්තටම අබේදානයක් දී යුතුයි. අබේදානය කියන එක දීමක්ම තමයි එතනදි කියන්නේ. ඒ කියන්නේ ඒ තරමටම මේ ඡාග අදිස්ථානය කියන එක දක්වලා තියෙනවා. ඊට පස්සේ ඉතිරිවත් නවතින්නසුව ඊළඟ පියවර තමයි දැන් අපි අපේ සමන්තමන්ගේ කියන කෙලෙස් මොනවද කියන හඳුන ගන්න. සමන්තමන්ගේ කියන කෙලෙස් මොනවද කියන හඳුන්වගෙන ඒ කෙලෙස්ෙන් අයින් වීමත් ඡාගිය හැටියට සැලකෙන බවක් තමයි අපි ඊට පෙර කරන සාකච්ඡාවලදීත් ඒ වගේම අපි දැනගෙන තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් ධර්ම වලින් අයින් වීම පවා ඡාගිය. ඉතින් මේ මට්ටමටම ඡාගාදිස්ථානය යනවා. ඒ කියන්නේ කෙනෙක් සාමාන්‍ය දේවල් වලින් අයින් වීම පරිත්‍යාගය එතනින් පටන් ගෙන ඊට පස්සේ සම්පූර්ණ පරිත්‍යාගයක්. ඉතින්ම දැන් අපේ සංසාර ගමනේ යන්න කරන කියන අකුසල ධර්ම වලින් තනිකරම වෙන්නේම අර පටිච්චසමුප්පාදයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ඡාගාදිස්ථානයේ අවසාන කෙළවර හැටියට කියන්න පුළුවන්. ඒ තමයි ඡාගාදිස්ථානය. එතන ඡාගාදිස්ථානයේ කියන දේ කියනවා මේ ඡාගාදිස්ථානය සම්පූර්ණ කරනකොට විරිය සමාධිය පරිපූර්ණ වෙනවා කියලා. විරිය සමාධිය කියලා කියන්නේ අපිට නම් අකුසල නෝකන අකුසල
ආජාතවත් සමායන චිත්ත සමාධිය නේද? චිත්ත සමාධිය කියන්නේ ඡාගාදිස්ථානයේ චිත්ත සමාධිය. ප්‍රඥාදිස්ථානයේ තමයි විරිය සමාධිය.
මම බලන්නේ දලොත් මාතෙන් ඉස්කික් කරගෙන යනවායි වෙනස් සංකේනවත් දන්නේ.
ඔව් මම පිටුව.
සාධාරිස්ථාන භාවිතෙන් බෞලී කතං විරිය සමාධින් පරිපූර්ණේති කියලා සඳහන් කරලා
තියෙනවා.
එතකොට හොඳයි එහෙම කමයි. සාධාරිස්ථානය එහෙම බෞලී මේ විරිය සමාධිය කියන එක වැඩෙනවා. විරිය සමාධිය කියන්නේ ඇත්තටම අර නූපන් කුසලයේ නූපදීවීමට උපන් කුසලය වැඩි දියුණු කර ගැනීමට නූපන් අකුසල සමායන වර්ධනක් ගන්න කිව්වේක නූපන් අකුසලේ නූපදීවීමට උපන් අකුසලේ දුරු කිරීමට නූපන් කුසලේ වැඩි වීමට උපන් කුසලේ වැඩි දියුණු කර ගැනීමට කරන වීර්යය තමයි විරිය සමාධි කියලා කියන්නේ විරිය නිසාම ඇති වෙන සමාධි. ඒක තමයි විරිය සමාධි කියලා කියන්නේ. ඊළඟ කොට තමයි අපි දැන් කතා කරා සත්‍යාදිත්‍යනේ, ඡාගාදිත්‍යනේ, ඊළඟ පඤ්ඤාදිත්‍යනේ. පඤ්ඤාදිත්‍යනේ කියලා කියන්නේ ඇත්තටම මේ මට මතක හැටියටයි කියන්නේ මේ ඒකෙදි කරන්නේ මේ ධර්මපාල බෝධිපාක්ෂික ධර්ම වැඩිම තමයි ඒ ප්‍රඥාදිස්ථානයේදී කරන්නේ. ඒ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගය අනුගමනය කිරීම වගේ හරහා ඒ ප්‍රඥාව වැඩෙන. ඒ ප්‍රඥා මාර්ග ප්‍රඥා දක්වාම ඒ වැඩින ප්‍රඥාව ප්‍රඥාදිස්ථානය කියලා කියන්නේ ඒ ප්‍රඥාව. ඊට පස්සේ එතනද කියනවා මේ ප්‍රඥාදිස්ථාන ප්‍රඥාදිස්ථානං භවසං බහුලීකතං චිත්ත සමාලින් පරිපූර්ණේ. ඒකට එයාට මේ චිත්ත සමාධිය කියන එක පරිපූර්ණ වෙනවා කියන මේ ප්‍රඥාදිස්ථානේ වඩාගෙන යනකොට. ඊළඟ කොටස තමයි උපසමාදිස්ථාන. උපසමාදිස්ථානය කියලා කියන්නේ ඇත්තටම නිවන නිර්වාණයම කියන එක තමයි ඇත්තටම මේ එතෙන්දී උපසමාදිස්ථානය කියලා කියන්නේ නැවතත් ඒ කියන්නේ මුලින්ම සත්‍ය වශයෙන් මේක නිවන කියන එක සත්‍යයක් හැටියට සත්‍ය නිවන පමණයි කියලා හිතච්ච තැනින් පටන් ගත්ත කෙනාට දැන් මේ උපසමාදිස්ථාන වෙනකොට ඇත්තටම නිවන ප්‍රත්‍යක්ෂ කිරීම දක්වාම යන තැනක් මේ කතා කරන්නේ. එතකොට උපසමාදිස්ථානයේ භාවිතාර්ථයන් බහුලීකත කරන්නේ කියනකොට විමංසා සමාධි පරිපූර්ණයි. විමංසා සමාධිය කියලා කියන්නේ ඇත්තටම අපේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් විදර්ශනා සමාධි. විදර්ශනා හොස්සේ වැඩිම ප්‍රඥාව හරහා යන ඒ නිර්වාණය දැකීම තමයි එතන උපසමාදිස්ථානෙ හැටියට සඳහන් වෙන්නේ. ඒකෝර එතන උපසමාදිස්ථානෙ සම්පූර්ණ කරන කෙනෙකුට ඊළඟට තියෙන්නේ ඇත්තටම මේ නිර්වාණ අවබෝධය තමයි එතන තමයි අපට මේකේ අදවර්ත මහත්මයා කිව්වා වගේ ඔය හතර විදිහකට තිබ්බට එකිනෙකට සම්බන්ධයි එකිනෙකට සම්බන්ධයක් දීගෙන ඉදිරියට නිර්වාණය දක්වාම ගමන් කිරීම තමයි මේ අදිෂ්ඨාන ධර්ම පිට මූලිකව යන පිටකටම උදව් කරන විදිහ තමයි ඒ විතරක් තමයි දවස්
ඔතේ සංඥා වල බොහොම පිං ඔව් ඒක දිහානවාද කිව්වා වගේ අපිට එහෙම පේනවා අපි දැන් කවුරුත් එකඟුණ අපේ ශිඛායන අදිස්ථානයේ වෙන්න ඕනේ නිර්වාණය නම් ඒ නිර්වාණය සඳහා ගෙනෙන මාවතක් මේ පිළිවෙතේ තියෙනවා සත්‍ය අදිස්ථානෙන් පටන් ගත්තන් පස්සේ ඊගාවට ඒක ඒ විදිහටම දැඩිව ඒ අදිස්ථානයේ තිබුණොත් එහෙම ඊගාවට තමයි උච්ච ත්‍යාගය අදිස්ථාන තමයි ඊට පස්සේ එහෙම වෙනව නේද ඒ කියන්නේ ඊටස් අපි ඒකයන ප්‍රමාර්ථයේ ඒක නම් අපි දන්නවා අපි අනිත්‍යව කරන්නේ අපි පැවැත්ම සඳහා කියන්නේ පැවැත්ම කියන්නේ මේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා නිර්වාණ අවබෝධය සඳහා කළ යුත්තේ කරන්න පැවැත්ම සඳහා තමයි කරන්නේ. එහෙනම් ඔය ඉතිකල් එකතු කරපු දේවල් අපිට ඕනද නැහැ. ඒව දීර්ඝයි අපි. ඊට පස්සේ අපි මේ නිර්වාණයම ප්‍රමාර්ථ කරගත්ත කෙනෙක් මරයිද සතේ? ගිල හොරකමක් කළයිද? වෙනත් දෙයක් කරයිද? නැහැ. ඒක කරන්නේ නැහැ. ඒක නොකරනකොට එතනම ත්‍යාග අධිෂ්ඨානේ ත්‍යාගයේ තියෙන ඒකට ඒක අධිෂ්ඨාන කරගෙන තියෙන තමන්ගේ තේ මම එහෙම මම සියල්ල අපහරිනවා කියන තැන සියල්ල අපහරිනවා කියන්නේ ත්‍යාගයම තමයි. එතකොට එහෙමනේ කියනකොට යන්න මත ලස්සන පැහැදිලි කරලා දුන්නා ඒ ඔස්සේ විදේ සමාජය තියෙනවා කියන එක. යන්න මත බොහොම පිං ඒක මේ බලන්න එතන පොත් දෙකේ වෙනම විදිය තියෙනවා. මම මේ පෙටෝග්‍රේසි නෑ මම හිතන්නේ ඔව් මම පෙටෝග්‍රේසි බැදී පෙටෝග්‍රේසි තියෙන වැඩි එක මාරු කළා. ඔබතුමා කිව්ව දේ අපි හරි විදිහට යමු. එතකොට මේ ඔව් ඒ ආකාරයට ඉතින් මේකේ විදිහට යනවා. එතකොට දැන් මට මේ දැන් මේ ආගර්ශන කියන ගැන චුට්ටක් මම මතක් කරනවා. මොකද මේ ආගර්ශන කියන ගැන මට මතක් කරලා අපි කිනික හිතුවොත් දැන් මෙතන ඉන්න අපි මොන මහත්කම මහත්මිය කරි ගත්තොත් එහෙම කුංචි කාලේ නම් ඔච්චර දේවල් ඕගොල්ලෝ දීලාද? සමහර දේවල් ඒ දීපු දේවල් මතකත් නෑ. ඒ දීපු එකෙන් ප්‍රයෝජනයක් ගත්තෙත් නෑ අපිට කියලා දුන්නා. නමුත් දැන් ඕගොල්ලෝ යම් කිසි වෙලාවක පුළුවන් නම් මේ අර නිර්වාණය දිහා තියාගෙන තමයි ආදම්බර වෙන මානක ඇති කරන්නේ නෙමෙයි මගේ ඒකායන පරමාර්ථයේ නිර්වාණය කියන තැනට ඇවිල්ලා ඊළඟට තමන්ට පුළුවන් නම් මම ජීවිතේ මොනතරම් දේවල් දීලා තියනවද කියලා ඒ දීපු දේවල් තමන් ත්‍යාගය කරපු දේවල් විතර බලන්න. ඒ හිතලා හිතනකොට ඒක භාවනාවකින් වගේ කරනකොට තමන්ගේ හිතේ පුදුම සමාධියක් ඇති වෙනවා. ඒක පුදුම මේ පස්කද්ධියක් ඇති වෙනවා. මේ ඇත්තනේ ඉන්න මට දැන් මම අපි ඔබ කොට අපිට දෙනවා දෙනවා ඔය සමහර දේවල් අපි ඒ කළා කරලා ඉවරයි. ඒකේ ෆිට් එකවත් දන්නේ නැහැ. නමුත් පස්සේ හිතන මේක මොනතරම් ලොකුට හිත මේක මේක ප්‍රොජෙක්ට් එකක් ගන්න විදිහට ගන්න පුළුවන්ද කියලා. දැන් උදාහරණයක් විදිහට කියන්නම් මේ කොමිට දෙයක් ඒක ඔගේම අවුරුදු ගානක් ඉස්සෙල්ලා ඒක ලම්පාරේ ශ්‍රී ලංකාවේ ලම්පාරේ කියන පාරවාදේ මේ පන්සලකට නගින්න තියෙන පඩිපෙළක් නැහැ මේක හරියට තිබුණේ නැහැ. ඉතින් ඕක හදන්න ඕනේ කියලා අපි ඒක හම්බුගෙන කිව්වා. ඉතින් අපි ඊට පස්සේ මේ සල්ලි ටික කරලා මේ පඩිපෙළ හදුවා. එච්චරයි. පඩිපෙළ හදුවා. ඉතින් ඒක පිනක් කියලා දන්නවා. එච්චරයි ඉතින් ඉවරයි. නමුත් ඊට පස්සේ දැන් මේ දේවල් ඉගෙනගෙන කල්පනා කරනකොට අර කාරණාව මම මේ මොකද දුන්නේ කොන්ක්‍රීට් ටිකක් හදලා මම ගල් ටිකකින් මේ පඩිපෙළක් හදලා දීපිටද මං කරේ නෑ නේ ඊට වඩා දේවල් කරලා තියෙනවානේ ඕක මේ පඩිපෙළ අල්ලගෙන දැන් කී දිනේ කොච්චර උඩට නගිනවද ඒ කී දිනේ උඩට නැගලා කී දිනේ කියන ධර්ම ශ්‍රවණය කරනවද ඒත් ඒවල මම යන ධර්ම දානයක් දීලා තියෙනවා මේ ධර්ම දානේ දෙන්නත් මම අත්තරක් වෙලා තියෙනවා එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය කරන අය ඒ වගේම ඊළඟට එතුණ එතන ඉන්න මේ ධර්ම ශ්‍රවණය කරන කවදා හෝ කවුරු හරි කෙනෙක් හරි මේ විශේෂ මාර්ගඵලයක් ලැබුවොත් ලැබෙන්න පුළුවන් නේද? එහෙමනම් මම ඒ මට්ටම උදව් කරලා තියෙනවා. ඒක ඔය ආකාරයට ඔක යන්න පුළුවන්. ඒත් එහෙම හිතනකොට මේ තමන්ට ඒ තමන් කරපු පොඩි දේ එහෙම නැත්නම් ඒ දේ තමන්ට හිතට සමාජයක් ඇති කරගන්න උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් එහෙම නම් එකයි ප්‍රයෝජනවත් ඊගා පියවරට යන්නේ. පඤ්ඤා දිස්ථානයේ ඊගා පඤ්ඤා දිස්ථානයේ කියන්නේ ඊකට එහෙම හිත ඇති වෙච්ච එක නම් ඊගාන කල්පනා කරනවා මම මෙතනින් නවතින්න මම දැන් තවදුරටත් තථාගත ධර්මයේ ප්‍රඥාව වැඩි වීම සඳහා මම කටයුතු කරන්න ඕනේ කියලා ඊළඟට එන තවත් භවනා මාර්ගයෙන් වෙයි. ඉතින් මේ ආකාරය යන ගමනකුත් තියෙනවා. අපි කොකලගේ මහත්මයා ටිකක් නිහඬව තිබුණා හින්දා කොකලගේ මහත්මයා දෙවියෝ තෙරුවන් සරණයි කොකලගේ මහත්මයා.
තෙරුවන් සරණයි ගරුවත් මහත්මයා මම ඔය කියපු කතාවත් එනවා මේ සතර සිද්ධිපාද ගැන මේ සංඝ සමාධිය වගේ සංඝ සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතන් ඉතිරාදම්බර වීතිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතන් ඉතිරාදම්බර වීතිය වගේ සිත් සමාධි සිද්ධි වීමන්ත සමාධි කියලා. ඒකට ඒවයි සඳහන් වෙන්නේ ඒක එක්කෙනාගේ සමහර විට සතුට ලක්ෂණ අනුව ප්‍රඥාමත් සම්මානය එක්කෙනාට සතර ඉදිරිපාද වලින් එකක් බලවත් වෙලා එකෙන් වැඩෙනකොට අනිත් එකක් වෙනවා කියනමත් තමයි. ඉතින් මම මේ වචන වලට වඩා මම කැමති ඉතින් කියතියි අර අපර උත්සාහයේ පිටපැත්තට යන අර ඔබතුමා උදාහරණ දෙකක් කරන්න ආවා දාන දෙන එක ඡාග කියන එක. ඒ ඡාගේ මම දකිනවා දැන් අපි අර මම මතක් කළා වගේ මෙතන මම ගොඩක් ගැඹුරින් කතා කරන්නේ ඉතින් මම හිතනවා මෙතන අය ඔක්කොම මේ නිවන අරමුණු කරන අය හින්දා ඒක වරදවා ගන්නට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ අපි දාන දෙන එක හොඳයි. ඒක නරක නෙමෙයි ඒක කරන්න ඕන. හැබැයි අපි එතනින් එහාට යන්න ඕන දැන් මේක නිවන් අරමුණු කරන මට්ටමක් දක්වා දිනු කර ගන්න. ඒකෙන්දි තමයි මම අය පටිමුක්ද්ද කියන මට්ටම. ඒකෝ පටිමුක්ද්ද මුත් වෙනවාද? ඒක මේ එතන අත්හැරීම අපිට මුලින්ම හිතනවා දාන දෙන එක තුල අත්හැරීම තියෙනවා. ඒක තමයි කරන්න ඕන. හැබැයි එතනින් විතරක් නවතින්නේ නැතුව දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ටිකෙන් ටික ගැඹුරට යන විදියක් පෙන්වලා තියෙනවා. අපි කොහොමද මේක තව ටිකක් එදාට නිවන් මාර්ගයේ දිනු කර ගැනීම සඳහා තව ටිකක් දිනු කරගන්නේ. ඒක එතෙන්දි මම දකිනවා මේ දානේ දිනන විතරක් නදි ඒක තව ටිකක් එදාට දිනු කරගන්න ඕන ධම්ම අවබෝධයක් තුනොත් එතෙන්දි තමයි මම දකින්නේ මේක මම තව ටිකක් තේරුම් ගන්න මම කියන්නම්. දැන් අපි දාන දෙන්න අපිට දෙයක් තියෙනවා. එතකොට අපි දාන දෙනවා වගේම ඊළඟට ඔප්පට් කරන්නත් වෙනවා. එතකොට ඒකට මම කියන්නනවා ඉතින් මම දන්නා හැම කරන ගොඩාක් අය ඉන්නවා ඒකලගේ අඩුපාඩුවක් කියලා නෙවෙයි මම කියන්නේ. ඒක තවත් කොතනින් එහාට අපි යන්න දහම මම උපයෝගී කරගන්න කියලා. මොකද දාන දෙන්න සල්ලි හම්බ කරන්න මම දන්නා මම අපිට දන්නා ඉන්නව තව රස්සා කරලා සල්ලි ගොනවා. මොකද ඒකලගේ අදිස්ත්‍යානි දාන දෙන එකමයි. ඒක අපි අහලා තියෙනවා දැන් විස්තර ජාතකයේ වගේ ඒ දෝතිසත්ත්ව කාල තුළ ඒ දෝතිසත්ත්වේ ගොඩාක් දාන පාරමිතාව කෙරුවා. එනකට ඒව සම්පූර්ණ වෙන්නේ මේ බුද්ධත්වයේ ලැබපු අවබෝධයක් ලැබීම තුළ අර දාන දීම මත සතරෙන් එතර වීමක් වුණා. ඒ සඳහා යම් කිසි උපකාරයක් වුණා. ඒකට අපි දානය කොහොමද මේ රූපෙන් වෙන අපහැරීම එතන මම දැකින්නේ ඒක ලෞකික අපහැරීම. ඒක කොහොමද ලෝකෝත්තර අපහැරීම දක්වා දියුණු කරගන්නේ කියලා. එතෙන්දී මම දකිනවා අපි තව ටිකක් මේ ලෝකෙට අයිති දේවල් ගැන බලන විදිහේ පොඩි වෙනසක් කරගන්න ඕන ධමයක් තියෙනවා. ඒක අපිට දානයක් දෙන්න දැන් තව පැත්තකින් පින වැඩිලා වෙන්නේ අපිට අවශ්‍ය දෙයක් දීලා දානයකට වඩා අපිට අවශ්‍යම දෙයක් දෙන්න පුළුවන් නම් ඒක පින වැඩි. ඒකත් ලෝකයට විකිට දැන් ඊට වඩා මේක නම් දැකිනා ඒක අවබෝධයක් තුළින් එන කලකිරීමක් කියනවා. ඒක තමයි පටිනිස්සද්ද මුඛ්‍යනාලේ. එහෙම නැත්නම් අර ආස්වාදය ආදීන වේ කරන්නේ අපි නිස්කරණයකටයි මේක යොමු කරනවා. එතෙන්දී අත්හැරීම වෙන්නේ අපි කියන දේ දෙනාට වඩා අවබෝධයක් තියෙනවා. දැන් මේක තියෙන එකම ඕකනම් ගැඹුරින් මඩත්ස්ස විස්තර කරනවාට වඩා අපි ගමු පංච උපාදානස්කන්ධයේ මැදමත. දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤා මේ පහතම ඔබ දාන්න පුළුවන්. ඒක මේ රූපය එනකොට මේක ගැන බලන්න ඕන විදිහ. ඒක අපි සාකච්ඡා කළා අර කලින් සතියක සාකච්ඡා කළ දේශනාවක පරිස්ථාන දිරෝ විස්තර කරනවා. මම හිතන්නේ යමක සූත්‍රයේ තිබුණේ යමකහාම දුරන්ට අවබෝධ කරන්න මේ උපමාවක දීලා අර පිටු කෙනෙක් හරි රජ කෙනෙක් හරි ධනවත් බලවත් එක්කෙනා මරන්න කවුරු හරි එනවා. ඇවිල්ලා කරන විදි තුන තමයි ඉස්සෙල්ලා උපස්ථාන කරන්න විදිහට ඇවිල්ලා ඊළඟට හොඳට උපස්ථාන කරලා යාළු වෙලා අන්තිමට එයාව මරලා දානවා. ඒ කිය උපමාව පරිස්සමුදුරේ ඊළඟට දාන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට ඒ පහ එනකොට දකින්න කියනවා අර එන්නේ වදකයා. ඒ කියන්නේ මාව මරන්න එන වදකයාමයි එන්නේ. ඊළඟට ඒක පවතිනකොට එයා උපස්ථාන කරනකොට අපිට ලෞකික වශයෙන් අරවා මේවා ඒක ලබා දෙනකොට දකින්න මේ ඉන්නේ වදකයා. ඊළඟට නැති වෙනකොට දකින්න පුළුවන් නම් මේ නැති වෙන්නේ වදකයා කියලා අන්න ඒ වගේ දැක්මකට එන්න පුළුවන් නම් ඒක ඊළඟ මට්ටම තමයි. ඒක තියෙන්නේ අපි ආයතනයක් පරිහරණය කරද්දී. ඒක ආයතනයක් පරිහරණය කරද්දී රූපයකට අහු වෙනව නම් මේ ආවිවදකය. ඒ වගේ මේ පහතම දකින්න පුළුවන් නම් මම හිතනවා එතන එනව දැන් අවබෝධයක් තුළින් කලකිරීම කියන එක. ඒ දහම දැක්ම තුළ ඇත්ත දැක්ම තුළ මේක ගැන කවචික නමේ වදකය මේ අපි දුකට පත් කරන කෙනා කියලා. අන්න ඒ තුළින් කල කිරීම තුළින් එතකොට එනවා අත්හැරීමක්. අන්න ඒකට යන්න පුළුවන් නම් ඒ සඳහා තමයි අපි මූලික වශයෙන් මේ දාන දීම හරි සාද කියන එක හරි සුදුසු පුහුණු කරන්න වෙන්නේ. ඉතින් මම හිතනවා අපි අර අතනින් මූලික කෙනෙක් පටන් ගත්තට මේ තහමත් අහන්න ලැබුණ වෙලාවේ මෙතනින් එහාට අන්න ඒ මට්ටමින් මේ ලෝකයේම දුකයි. මේ රූප මොනවා හරි තියෙනවා නම් ඕක දුක කියලා දකින නුවණක් ඇති කරගත්තොත් එතන එන අපහැරීම දක්වා මේක වැඩි දියුණු කරගන්න මේ දහම උදව් කරගන්න ඕන කියන පැත්තක් පෙරුවන් කරන්නේ.
ඔතන සන්නේ බොහොම තින් පොදු මහත මොකද ඔබතුමායි අපි යන පිළිවෙතම තමයි ගෙනියන්නේ. නම කිවි නැතුව අර මොකද ඔබතුමාව කතා කරන්නේ පඤ්ඤා අධිෂ්ඨානය ගැන නේද? ඉතින් ඒ කියන්නේ සත්‍ය අධිෂ්ඨානය, ත්‍යාග අධිෂ්ඨානය, ඊගාට පඤ්ඤා අධිෂ්ඨානය, ප්‍රඥා අධිෂ්ඨානය කරපු තැනදී තමයි ඒ ඔය කිව්වා වූ අවබෝධයන් කරා කෙනෙක් කියන්නේ. ඉතින් එතෙන්දී යන්වද අපි අර එක සක්ෂේකෙම ගන්නකොට කිසියම් භාවනා ක්‍රමයක් ගැන ඔතෙන්දි කිව්වට ඒම නෙමෙයි වෙන ඕනෑම විදියක්ව දැන් කෝපේල් මහත්මයා කියන ආකාරයට එහෙනම් වෙන ඕනම විදියකට ප්‍රඥාව වැඩෙන ආකාරයේ භාවනාව කරනවා නම් ඒ දර්ශනාව කරනවා නම් මේ ප්‍රඥා සත්‍යා අධිෂ්ඨානයේ ඒ තුල මම හිතන්නේ ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒයින් තමයි යන්වද පැහැදිලි කරපු ආකාරයට චිත්ත සමාධියක් කරා හිත ඔසවා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඒ කුගලක මහත්මයා මතක කරපු කාරණාවන් එකතු කරගෙන අපි කල්යන් මිත්‍රෙන්ට යොමු වුණේ නේද? පොඩ්ඩක් යමක් අදහසක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් අහන්න කියලා අවස්ථාව දෙමු. මම පද්මා මහත්මියට යොමු වෙන්න පද්මා මහත්මිය
අවබෝධ වුණාට පස්සේ මට ජීවත් වුණත් එකයි නැති වුණත් එකයි ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. ජීවිතේ මම දකින්න මෙහෙම දෙයක් සමහර අය ඉන්න නිසා දෙනවා, සමහර අයට දෙන සමාජ සුකමක් හැටියට මේක මම දෙන්න. දැන් මම හුඟක් හරියට කරන්නේ යන්නේ මාහන් ගැසෙන සමාගම මාච් මය යසෝ කියන එක තමයි මම පුදුතනන් වහන්සේ ඒ වචන පස්සෙන් තමයි මම ගමන් කරන්නේ අවුරුදු ගානක් තිස්සේ. ඒ කියන්නේ මම දෙන්නේ ඉස්සර වෙලා යම් කිසි දෙයකට දෙන්නේ ඉස්සෙල්ලා මම කල්පනා කරනවා මේ දෙන එක මේ වගේ දෙයක් මෙතෙන්ට අවශ්‍යයි. දැන් ඔබතුමා කියන වගේ අර මිනිස්සු පදිකල සිටි සිහිල්ලා බුද්ධාගමේ රැක ගන්න ඒක අසන්න පුළුවන් වගේ මමත් හිතනවා දෙන්නේ ඉස්සර වෙලා. දුන්නට පස්සේ මම කැමති ඒකෙන් කිසි කෙනෙක් මට කතා කරන්නේ නැත්නම් ඒ දිනස්සකක් මම කියලාමයි දෙන්නේ. මේක යන සඳහන් කරන්නේ පාසියෙන් ඒක හරිද වැරදිද මම දන්නේ නැහැ. මම කරන්නේ තමයි අනිත් ඔය පිළිවෙලට මම කිසි දෙයක් දන්නේ නැහැ. දැන් මේ මාර්ගයේ යනකොට මම දකින්න දේ තමයි මගේ තියෙන වැරදි මමම වටහා ගන්නවා. ඒකෙන් දැන් ඉන්නේ සම්බරේ මට ගොඩක් අඩු බව මම දන්නවා. අපි ඒක ගැන කතා කරලා තියෙනවා. ඒකත් මම ඒක පේන්න ගන්නවා අපිට. ඒ පේනකොට ඒක ඉපයින් අයින් බලනවා. අපිට තියෙන වැරදි හරි දැක්වන්න ගන්නවා. ඒක නිසා ඒක මම හිතනවා මමත් මේ සංගම් වලින් ඈත් වෙලා මේ මාගේ අවස්ථාවේ වෙනකම් මම බලාගෙන හිටිය අවශ්‍යත්වයකට වෙලා බණ භාවනා ටිකක් බන්නේ. භාවනා ටික හරියට කරගන්න ඕන කියන එක තමයි මගේ අනිස්ථානය. දැනට මේ එක තමයි කියන්න තියෙන්නේ. බයම් දෙනවා
සාදු පත්මවන්නේ හෝම් පින් ඒ ඔබතුමී කියපු හැම වචනයක්ම අපිව තවත් විඳක් හෝ උනන්දු කිරීමක් නයි සිද්ධ වෙන්නේ. ඉතින් අනෙක් වාරයක් පින් ඔබතුමී මේ කල්යන් මිත්‍රයක් අපත් සමග ඇසුරු කරන එකත් අපිට ලොකු වාග්යක්. හොඳයි, මම ප්‍රසන්න මහත්මයාට වෙන්නම් ප්‍රසන්න මහත්මයා ගෞරවයෙන්. ප්‍රසන්න මහත්මයාට කතා කරන්න බැරි අවස්ථාවක් වෙන්නේ ඇති. හොඳයි. වෙන කල්‍යාණ මිත්‍රයෙකුට අවසන් මහත්මයාට වෙන්න ඕනේ. ප්‍රසන්න මහත්මයා ඔබතුමාට වෙන්න.
අපි සාකච්ඡාවේදී විවිධ ආකාරයෙන් මේක කරුණු ඉගෙන ගත්තා. නමුත් ඔක්කොම දැන් ඒ අධිෂ්ඨානය ගැන තවත් මහතේ ඉදපත් කර ප්‍රශ්නේදී මම හිතාගෙන මම ප්‍රහසන කරන්නේ නම් මේ විදිහට ඒකෙන් මම කියන්නේ සාකරන්න. දැන් ඇත්තටම දින බුදුජාන වහන්සේ මේක දේශනා කරේ අපිට කරා පිළිවෙලට යන විදිහට. ඒක මොකද දැන් චතුරාර්ය සත්‍යය එන්න ඕනේ දැන් ඒවත් පටන් අරගත්තත් භාවනා කරලා මෙන්නම් ක්‍රමයෙන් හරි එන්න ඕනේ භාවනාවක් හරි දෙදෙන්න නම් ඒ සත්‍ය ඥානය තියෙන්න ඕනේ. ඒ සත්‍ය ඥානය කියන්නේ ඒක තමයි චතුසත්‍ය ඥානය. ඒ සත්‍ය ඥානය ඇති කරගන්න නම් ඥානහන්සේ දේශනා කරලා තියෙනවා මේ සද්ධාවකින් අර අමෝධිකා ප්‍රඥාව කියන එක මෙහෙම කියන්නේ ඥානමාන කියලා ඒක නෙමෙයි ඒක ඔක්කොට ගියක්. ඒ කියන්නේ ආකාරව ආකාරවත්ී සත්‍යාවක් කියන්නේ ඒකෙන් දීද ආකාරය කියන්නේ සත්‍ය ඔක්කොම සමෝභාගයේ ඉතිගලපන්න පුළුවන් විවිධ ආකාරවල. ඒක විවිධ ආකාරවලින් නිසා තමයි ආකාරවත්ී කියන්නේ. ඒකට ගලපන්න පීවන්න අපේ දෙවියන්ට තැන් දෙකකින් පංච පාරමස් සම්පති. ඒ වගේ දේවල් වලින් තමයි මේ සත්‍ය ඥානය කියන එක හදගෙන යන්නේ. ඒකට ඒ හදගෙනගත්ත සත්‍ය ඥානය කියන මොනෙත් දුක්ඛේ සත්‍ය ඥානය. සමුදේ නිරෝධේ සත්‍ය ඥානය මාර්ගය. ඒ කියන්නේ හතරම අපිට හරියටම පරිපූර්ණු කියනවා නම් ඒක පිළිවෙලට සම්පූර්ණයෙන්ම පරිපූර්ණයේ තියෙන කියන අපිට භාවනාවට යොමු වෙන ආනාපානසතිතුලින් හේදේවා අනේ ප්‍රාප්තියක සම්පූර්ණ දෙකදා මේක පස්සේ නිගමන විතර කියලා නිගමනයක් කරනවා. ඒක තමයි මම කියන නිසකයන් උතුර දෝෂතරන් වහන්සේ එක්පත්යට පස්සේ උන්වහන්සේ පස්වගමන සම්බන්ධයකට සත්‍යමහමන බෞද්ධ වෙනේම අපි ඉස්සෙල්ලා ප්‍රාතිකයෙන් බෞද්ධ කීත අපි ගන්න. ඒත් ඒ බෞද්ධකම නෑ ඇත්තටම. ඒ නම කරයි. ඒ බෞද්ධයේ ඉන්නේ ඇත්තටම ඒ අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කළ ජම්සිංස සමුදේ ධම්මස් සබ්බක නිරෝධ ධම්ම. සස්තාර. කොන්නෙන් පොත විතරයි අවබෝධ කරගන්න. උන්වහන්සේ ඒ පොත අවබෝධ කරගත්ත සත්‍ය ඥානය තුළින් ඉන්නත් කොටස. ඒ දායකන උන්වහන්සේ බෞද්ධයෙක්. එතන ජම්සිංසගේ සත්‍ය ඥානයට දැනුච්ච කෙනෙක්ට වගේ තමයි ඒ ආවොත් තමයි බෞද්ධ ශ්‍රේණියට පරිපූර්ණ වෙලා කොටපත්ති වෙච්ච යන් කොටපත්ම වෙන්නේ. ඒ විස්සින් ඒකත් දැන් මම හිතලා තියෙනවා. ඒ නිසා දැන් අපි කතාකර හැම දෙයක්ම අදිස්ථානයේ තියෙනවා. නමුත් අපි නිවන කියන එකක් වෙන එකක් කියලා ගත්තොත් කැදෙන්න දෙවි නැති පරිපූර්ණ තැනක් කියලා ගත්තොත් මම හිතන ඒකත් ලෝකයේ ලෝකෙ සුදු ඉඳගෙන අපි කියන තරක් කියලා යන්නේ. ඒකෙන් ලෝකෙ ඒත් ලෝකෙට හරියට ඒකත් තමයි මිතුරු පොත. ඉතින් සිත්තමේ ඉස්සර මම ඉන්නේ. මම ඉන්නා කියන්නේ මම සක්කාය දිට්ඨිය කියනවා කියන එක. ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ නම් මම යහපත් කියන එකෙන් යන උත්සාහ කළොත් කියනවා ඒක ඒ කියලා මට හිතෙන්නේ. මොකද සංයෝජන ධර්ම 10ක්ම නේ සංයෝජන 10ක් කියනවා 10 ඕරම් භාගයේ සංයෝජන ධර්ම සක්කාය දිට්ඨිය සුදබ්බක පරාමාසි දුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම දර්ශනයක් තිබෙන්නයි වෙනවා. නමුත් දර්ශනයක් නැතුව මේ සිද්ධාන්ත කරමින් යන ගමන සහබ උත්සාහය කියලා පුළුවන් නමුත් අර ධර්මයේ නැති දාස මං කියන්නේ ඒ සම්මාදිට්ඨියේ ඒ සම්මාදිට්ඨියේ මේ දෘෂ්ටිය ඒ කියන්නේ ඒ නිවැරදි දැක්ම ඇති නැතුව හවෙන්නේ මොකද ඒ සත්‍ය ඥාන කිසිම දෙයක් නැති නිසා වෙන්නේ ඒ සම්මා භාවනා කරනවා මම කින් කරනවා මම නිවන් දැකනවා අසුරුවත් ඒ කියන්නේ මම ඉඳගෙන තමයි කරන්නේ ඒ වගේ පැත්තකින් තමයි මම දැක්න්නේ ඉතින් ඒක පිටු කරලා තියෙන තුකින් අද අපරම තියෙන මම සම්පූර්ණව ඒ විදිහට කිව්වොත් හරිද වැරදිද කියන එක මම හිතනවා ඒක හරි කියලා නමුත් යම් කිතුනා එක අනිත්‍යයන් මිත්‍යෙන් කැළපුණාද නැති කියලා මම දන්නේ නැහැ. නමුත් අපරණ හැමදේකින්ම අපි මේ විදිහට දළුව තමයි අපි මේ නිරෝධයේ කියන ඒකක විනාහතර ඒකක ඥානයේ සුඛඥානයේ දැක්වන්නට යන්න පුළුවන්. ඉතින් ඒක අපරණ කියනවා නම් ඉතින් ගොඩක් අගේ අදුමී
දැනුත්මත් ඇතුළු සිල්දෙනට මැත්තටම ඉතින් මට නම් තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ කෙරේ අචල ශ්‍රද්ධාව තියාගෙන සමන්ත පුළුවන් නම් තමන්ගේ ඒ යන මාර්ගයේ මේ තුලට යන්න ඒක ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන ශ්‍රද්ධාව දෙලින්ම තමන්ට මම කියන්නේ යන මාර්ගයේ පෑදෙනවා. දැන් ඇත්තටම දීපංකර පාලක පාද මූලයේදී බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයන්ට මේ නීති විරුද්ධ ලැබෙන පස්සේ උන්නාන්සේ විසින් හොයාගත්ත මාර්ගය. කාව්‍ය පාලි පන්තියකට වක්පත් බෞද්ධ පන්තියකට වක්පත් කොහෙත්පත් යන්නේ එහෙම අවශ්‍යතාවයක් තිබෙන්නේ උන්නාන්සේ විසින් සතරේ හොයාගත්තේ. ඉතින් ඒ වගේ තමයි සතරේට වැටෙන්න ඇටින්න සත්‍යයා දුක දැකලා දුක පිළින් හොයාගන්නවා මේ යන මාර්ගයෙන් නිදෙන විදියට. ඒකට එතෙන්දී ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙනෙක් හම්බුනහම අපිට තේරෙන්නේ මේ මාර්ගයෙන් නිදින්ද අපිට ලේසි භාගයක් තියෙනවා කියන එකයි. දැන් පෙර බත් වල පිට පස්සේ බුදුරෝට පහර වෙලා තියෙනවා. බුදුරෝට තිස්සෙල්ලා ඉතින් බුදුරජාණන් වහන්සේ පාලුණාම තමයි බෞද්ධයෙක් පහල වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහල වෙන්න තිස්සලා අබෞද්ධයෙක් තමයි උන්නාන්සේ. ඉතින් ඒ වගේම තමයි අනිත් අරුමයි මහත්ය කිව්වෝ වගේ. එතකොට ඒ තුළට යන්න බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ මේ මේ තියෙන විදියක් පල්ලුමේ යන්න පුළුවන් සමහරවිට සහජයෙන් එනවා. එතකොට ඒකෙලි බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන් ඇත්තටම සීලේ ඉස්සරහට ප්‍රයත්න කරගෙන සීලේ තුළින් තමයි දැන් මගේ පෞද්ගලික කඩපුද්දේ මට කියන්න පුළුවන් අටසිල් ගන්න පුරුදු කරන්න පුළුවන්. එතකොට මම එහෙම පුරුදු කරනවා. එතකොට විපාල භෝජනේ පුරුදු කරන්න පුළුවන්. පිටිපාල භෝජනේ පුරුදු කරනවා. එතකොට ආහාරයේ පටික්කුල සංඥාව දවසේ දෙපාරයි වළඳන් 12 වළඳනකොට දවල් දාන්න කොටව දවල් කනකොට දවදේ කනකොට ඇත්තටම මේ ආහාරයේ කොහොමද දිරවන්නේ කොහොමද පියකල වලට මේ වෙන්නේ අසුචි වලට පත් වෙන්නේ කියලා ඒක මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ යන එන හැමතැනදීම මේක අපිට සිහියක් ඇතුව කරලා තථාගතයන් වහන්සේගෙන් අපි තම මේ මාර්ගඵලෙට ලැබෙන්නේ පොතේ තියෙනවනේ ධර්මයේ තියෙනවා පොත්වල තියෙනවා මෙහෙමයි 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 තියෙන කියලා. දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. ඒකට ඒ තුලින් ගියාම මම හිතන්නේ අපිට කවදාවත් වැරදී කියලා. ඉතින් ඔක දානේ කියන එක හොඳයි. මොකද මේ මොකද සමහර වෙලාවට අපි මේ කියන්නේ අකල්මන්නේකට හරි පත්ුනොත් අපිට ඇත්තටම දිව්‍ය ලෝකයෙන් හරි පින දෙන්නේ නැහැ. නැත්තම් දිව්‍ය ලෝකෙ ගියත් අර චතුමහරජිකී අර මේ ප්‍රියන්තර මහතාවගේ ගොඩි මේ 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 පත්තර ටිකක් වෙන්නවද කියලා බල බල යන්න වෙනවා. එතකොට ඒ යනකොට මේ මාර්ග බල ලැබුණේ මේ අනුරුද්ධ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට දාතක වෙනකොට ඉතින් ඒක නිසා ඒකත් හොඳයි. ඒකත් කරන ගමන් අනිත් ටිකත් අපිට කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ දෙක නොයලෙන්නේ එකයි. දැන් කොහොමද පිනක් කරලා අපි දිව්‍යලෝකෙ ගියොත් බ්‍රහ්මලෝකෙ ගියොත් ඒක සංසාරය. ඒ උපාදානයෙන් අපේ පොඩ වෙනකොට දැන් හැම කෙනාටම චිත්ත වෙන්න බෑ. හැබැයි හිතන විදිහට එතනත් ඉතින් මේ කල්ප ලක්ෂ ගානක් සිටියොත් අපි ආපහු වෙනකොට අබුද්ධ උපාද කාලෙට එන්න පුළුවන්. ඉතින් ඒ හැවදේම තේරුම් අරගෙන අපිට පුළුවන් නම් මේ මොහොතේට හිත බුදුරජාණන් වහන්සේ කියන වගේ අර ලෝමසාර සංගී බද්ධේ කරත්ම සූත්‍රයේ වගේ මෙහි මොහොතේ තියාගෙන සංස්කාර සකස් කරගන්න නැතුව ඉනිකේ විදියට පැවිද්ද හිතයත් අපිට පුළුවන් මේ සංසාරේ කෙටි කරගන්න කියලා නම් මම හිතන්නේ. ඒකවත් ගන්න.
සාදු 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 බොහොම දෙයින් ප්‍රසන්න මාන සම්මදාමත් වගේම උතුම් අපිට බොහොම වැදගත් ඒ වගේම අපිට යොදා ගන්න පුළුවන් අපේ මාවතට යොදා ගන්න පුළුවන් ධර්ම කාරණාවන් විශ්වත කරනවා. මම හිතනවා සාකච්ඡා ඉන්න මාකාරය ලව හරි කියලා ජයන්ත මහත්මයා. ප්‍රීති මහත්මයා මම ඔබතුමාට යොමුන්නේ නැහැ නේද සමාවෙන්න. අද හැමෝටම මම කතා කරන නිසා මම හිතනවා මම ප්‍රීති මහත්මයාටත් සන්ධ්‍යා මහත්මිය ඔබතුමියටත් විමුක්ති මහත්මයාත් මේ ඉස්සෙල්ලා නම් මයික් එකේ වැඩ කරනකම දන්නේ වැඩ කරනවා නම් කතා කරන අවස්ථාවක් දීලාම අපි ජනතාවට මෙරණි මාස්තිමා කරමු එතන. ප්‍රේම මහත්මයා ඔබතුමාට කියමක් එකතු කරන්න පුළුවන්.
ඒකෙන් තමයි ජලොත් මහත්මයා ගොඩක් කාලයන් ඉඳන් ගොඩක් කරුණු අධ්‍යයන පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ඉතින් ජලොත් මහත්මයා ගොඩක් ඊටන් ඉන්නේ මේ සීල සමාධි ප්‍රඥා කියන ඒ ආකාරයට ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් මාර්ගය අවබෝධ කර ගැනීම වගේ දේවල් තමයි මම ගොඩක් ඉත ඉස්සන්නේ. කියන්නේ අපි දැනගත් ආකාරයට මේ වෙරළේ යන්න ඕනේ ස්ටිප් එකට ගොඩ ඉඳන්නේ විදිහේ වගේ සීලය සීලෙන් පටන් අරගෙන එහෙම තමයි මම දැන් තිතන් ඉන්නේ. ඒ වගේම ඉතින් ගොඩක් මේ කර්ම අවබෝධ කර ගැනීමෙන් ඉතින් ගොඩක් අර අපේ වසන්ත මාත්‍ය කිව්වා වගේ ඉතින් අර ඥානය දියුණු කර ගොඩක් උපකාර වෙනවා මේ මාර්ග ඉදිරියට යෑමට. ඒ වගේම ඉතින් අනිත් එක මම ගැන ඉතල බැලුවොත් ඉතින් අපි අර ඔබතුමා කිව්වා ආකාරයෙන් කොච්චර කිව්වා ඉතින් තාම දැන් ගෙට නිවන අවබෝධ කර ගන්න පුළුවන් දෙකෝ ඉතින් තාම සූදානම් නැති වගේ කියලා ඉතින් ගොඩක් පිට හිතනවා. ඒක ගැන ගොඩක් හිතලා ඉතින් ටක් කිරීමක් කරන්න කොමනායි කියන එකත් අදිස්ථාන කරගත්තා. ඒකෙන් සරණයි.
දෙවන සන්නේ හොඳයි. පින්තු මේ ඒම කරගන්න පුළුවන් නම් ඒම අද අපි වැඩසටහනෙන් ගෙනියන පණිවිඩේ ඒම නම් මම හිතන්නේ ඒකම ප්‍රමාණවත් නේද? අපිට පුළුවන් නම් පොඩ්ඩක් හිතන්න අපි ඇත්තටම මේ අපි මේ අතරම පරිදේ මාසේ කීප දේ අපි ඉලක්කේ වෙනත් දෙයක් දෙකින්දී මම හිතන්නේ ඒක බොහොම වැදගත් වෙනවා. සන්දේ මහත්මිය ඔබතුමිට කතා කරන්න අවස්ථාව තියෙනවා. හොඳයි එතකොට අපි දැන් නේ විමසීම හද හොඳයි මම එහෙනම් ගෞරවණීය ජයන්ත මහත්මයා වෙන ජයන්ත මහත්මයා අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු එහෙනම් ඒක තමයි. ඔයගෙන් හැම
දෙයක්ම තේරුම් ගන්නයි අද අපි සුදු පරිදි සුපුරාද දවසේ පූජා පාද උරගපල ඥානලෝක සම්මන්ත්‍රණ මහත්මයේ කායට කියලා රතන සූත්‍රයේ ඉගෙන ගත්ත රතන සූත්‍රය අවසාන කොට විශේෂයෙන් ඔයගෙන් මහත්මයේ නොයෙකුත් විස්තරගෙනව පුතාති හදිකම සම්බන්ධයෙන් කතා වුණොත් මේ සුත්තු සුදුන් දහම් සංගම් කියන විසරණයේ කෙරේ ශ්‍රද්ධාව පිටව ගැනීම කොයිතරම්ම වැදගත් වෙනවද කියලා. ඉතින් ඒ අතරින් අපි රතන සාකච්ඡාව නිමාවට පත් කළා. මේ කල්‍යාණ මිත්‍රී දේව කලින් සාකච්ඡාවටත් මම කියන අද සාකච්ඡාවට කිසිම සමාන දෙන්නක් හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි සැකරවන කාලයක් පැයකටත් අධික කාලයක් මම හිතන්නේ සාකච්ඡා කළා මේ ධර්මයේ සමන්ත කොහොමද යොදා ගන්න කියන අර්ථයෙන්. ඉතින් අපිට පොඩ්ඩක් ගිය මහත්මයාට කිසිම උදව් වුණා ප්‍රමුඛ මත කරගන්න. ඉතින් ඒ වගේම සියලුම කල්‍යාණ මිත්‍රයින් අද සුත්‍රදා දවසේ අප හා පැය දෙකකට අධික කාලයක් සල්ගත කරමින් මේ රැඳී ඉන්නෙම අතුරම අපි හැමෝටම යම් කිසි දෙයක් දැනලා තියෙන හින්දා කියන එක අපිට ඒක කියන්න පුළුවන්. නැත්නම් අපි දන්නවා සුත්‍රදාව කියන්නේ විශේෂයෙන්ම බටහිර රටවල දෙන්නා සායන් පිටස රටවල සමාජයේ සමාජ ස්වරූපයක් ඇති රටවල විනෝද වෙන දවසක්. ඉතින් ඇත්තටම අපි මේ සියලු දෙනාම මෙතන රැස්ක දැන් පැයකට අධික කාලයක් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමයෙන් දේශනා කළ ත්‍රිපද ධර්මයෙන් විදක් හෝ සිහියට නගාගෙන අපේ ජීවිත ඒ අනුව සකස් කර ගැනීමට උනන්දු වීම අවසානයේදී අපේ ඉලක්කය වෙන නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට උපකාර වෙන බව ඉතිසි මොහොතේ කියන ඒකකදී පැහැදිලි ඉතින බව අපිට තේරෙනවා. අපේ මේ කරන්නේ ඇත්තටම ඒක තව තවත් උනන්දු කරවලා ඇත්තටම අපේ දර්ශන විශ්වාස නැත්නම් අපි සම්මා දිට්ඨියට පත් කරගන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය කෙනසම තමයි මේ සියලු ධර්ම දානය මේ වගේ ධර්ම සාකච්ඡාදී කිරීමේ කරන්නේ.
ඉතින් අදත් අපිට මේ වගේ මණ්ඩපයක් සකස් කරලා මේ වගේ සාකච්ඡාවක් කරගන්න අවස්ථාව ලබා දීම ගැන ගලුවත් මහත්මයාට අපි හරි ජානගම සුපඥතාවයක් පුණ්‍යානෝදනාවක් පිළිගන්නවා. ඒ වගේම සිදුම කල්යාණ මිත්‍රයෙක්ට පොඩි මත්ක ධර්ම දේශනයක් කරන්න සමගත් උපසාදෙන්ද ප්‍රඥාව සංජන් මහත්මයාට බලාපොරොත්තු වෙන ආකාරයෙන් නිවන් දකවවෝදට සේවා කැපාසනා කරනොත් සියලුම කල්යාණ මිත්‍රයන්ට සහභාගී වන චතුරාර්ය ධර්ම අවබෝධ වීමට අද කරන ලද සාකච්ඡාවෙන් සුදව අවස්ථාවක් ධර්මිනොත් සුඛාර වේවා, විචේ වේවා, විචේ ධර්මයක් වේවා, සුත්‍රචේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එමුනම් අපි අද දවසේ සාකච්ඡාව මුලින්ම කරමු.
සාදු 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 බොහොම පිංදන් තමයි සාමස්තව පූර්ණ වශයෙන් නිරෝගී සුවයෙන් නොලිටි බෙදිත උතුමා අපිට එකතු වෙලා අපිට බොහෝ ධර්ම කර්ණයන් මාතුකළු දුන්නා. විශේෂයෙන්ම සත්‍ය අධිෂ්ඨාන ගැන උතුමා ලස්සන අපිට කියලා දුන්නා. මේ මට මේ මතකයේ අලුත් වුණා. ප්‍රථම වරට ආපු අයට මම හිතන එක අලුත් දෙයක් වෙන්නේ නැති. ඒකට මම ආර්දනා කරනවා ඒක නැවතවතාවක් වෙලා බලලා ඉගෙන ගන්නත් කියලා. මොකද මට පසුව වුණා කියන්නේ මම කලින් කියනවා ඒ වන්ට අසතර ආදර්ශංග මාර්ගයේ මගේ මාවත කියලා. නමුත් ඒ ආදර්ශංග මාර්ගෙන් බැහැර මාවතක් නැහැ සතරගෙන් ආශ්‍රය දේශනා කළා. සතර දිස්ථානය ඒක එහෙනම් සතර දිස්ථානය දාගත්තා. ඒ තුළ ගමන තියෙන්නේ ආදර්ශංග මාර්ගයේමයි. ඉතින් ඒක තියෙනවා හැමතැනම. නමුත් මේ සතරගෙන් ආශ්‍රය විසින්න දේශිත තවත් එක්තරා දුරුකමක් තමයි. මේ දුරුකේ පදනම ආදර්ශංග මාර්ගයේමයි. ඉතින් ඒ හොය බලන්න ඒක සමාජයට තම අපිට ටිකක් මොකද මට නම් ඒ ක්‍රමේ ටිකක් ගැළපෙච්ච දෙයක්. ඒ කියන්නේ සමාජයට ගැළපෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ඒ සෝයෝජනා කරන අවශ්‍ය නම් අපි තවත් දවසක සත්‍යීත්වය හැම සම්බන්ධ කරගෙන එහෙම වෙන සාමුදු කෙනෙක් සම්බන්ධ කරගෙන අපි පොඩක් ඒකන තවත් දවසක් කතා කරමු වෙන දවසක්. හොඳයි කලින්දනේ නම් අද අපි සමුගමු. එහෙනම් අපි නැවත හමු වෙමු මොන ගෙමු ඉරිදා දවසේදී දැක්කන දවස් සාකච්ඡා වලදී. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.